ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 59 වෙනි අපේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලුම දෙනා tempat වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොගරාජ සදා සතෝ අත්තානු දිට්ඨිං උහච්ච ඒවං මච්චුතරෝසියා ඒවං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති ති ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවට වැඩමුළුවකට මුළුදී ගත කරනකොට අපේ තම අමාරු වෙන් කරගන්න මේ කාලය අර්ථ සිද්ධියක් ඇති කරගන්න අර්ථාන්විත වීම සඳහා විවිධාකාරයෙන් අපි සාමූහිකව සහ පෞද්ගලිකව ඊට අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහ කරනකොට සාමූහිකව කළත් පෞද්ගලිකව කරත් සර්වචන්නාංශේ මතක් කරලා තිනවා අනුගහිත සූත්‍රයේදී ප්‍රධාන ගුණ කරපු අනුග්‍රහ පහක් අපි භාවනා වැඩමුළුවේ මුල් දවසේ මුල් ධර්ම දේශනාවේ මුලට එක මතක් කරගත්තොත් සීල අනුගහිතය, සුත අනුගහිතය, සකච්ඡා අනුගහිතය, සමත අනුගහිතය සහ විපස්සනා අනුගහිතය වශයෙන් උයි බුදුරජාණන් වහන්සේ මේ අනුගහිත පහ පෙළගස්සලා තියෙන්නේ. මොකටද මේ අනුගහ කරන්නේ නැත්තම් මොකද්ද මේ අනුග්‍රහයෙන් හම්බ වෙන්නේ? තාමත් මෝකුරවා ගන්න බැරි වුණා වූ චේතෝ විමුක්තිය චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ප්‍රඥා විමුක්ති ඵලය සහ පඤ්ඤා විමුක්ති ඵල සමාපත්තිය සාක්ෂාත් වීමට නම් හැම කෙනෙක්ම නිතරම ඒකට සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. නිතරම අදි සීලයක පිහිටන්න ඕනේ. Tamanට දවසින් දවස දවසින් දවස වැඩි වැඩියෙන් සීල් ඉනිමඟ දිගේ ඉහළට යන අදහස තියෙන්න ඕනේ. එක දාසකත් එක තැනක ටැග් ගහින්න නරකයි. ඊට පස්සේ සූත්‍රයෙන් අනුග්‍රහිත කරන්න ඕනේ අපි මිනිස්සු වශයෙන් සර්වඥාසේගේ දෘෂ්ටියෙන් බලනකොට අපිට ඉගෙන ගන්න තියෙන එකම එක ක්‍රමයයි ධර්මයේ ඉගෙන ගන්න මධ්‍යම ප්‍රතිපදාව ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමයයි සූතේ. ඉන් පිටට අද අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඇහුවොත් අධ්‍යාපනකම රාශියක් තියෙනවා. ඒ සියල්ලම ඔළුව අවුල් කරන ක්‍රම මිශක්කා මේ මධ්‍යම ප්‍රතිපදාව ඉගෙන ගන්න. එහෙම නැත්නම් ධර්ම ප්‍රතිපදාව ඉගෙන ගන්න කියන්නේ දේශක ශ්‍රාවක සම්බන්ධ විතරයි. ඒ නිසා අපි සියල්ලම සර්වචන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිතරම ඒ වාගේ අවබෝධ කළා වූ කෙනෙක්ගේ ධර්මයට ඇහුම් කන් දී ඉන්න ඕනේ. ඊගාවට සකච්ඡානුගහිතය කරන්න ඕනේ. සකච්ඡානුගහිතය කියලා කියන්නේ ඒ දන්න කරුණු, නොදන්න කරුණු, තීරණ කරුණු, නොතීරණ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රශ්න නගන්න ඕනේ, ධර්ම සකච්ඡා කරන්න ඕනේ. එතකොට තමයි තමන්ට අදාළ තැනට අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සාකච්ඡානුගහිතය කරන්න ඕනේ. ඊට පස්සේ මේ සීලයක පිටලා සුතියෙන් ධර්ම සාකච්ඡාවෙන් ඉගෙනගත්ත මේ කමඨහන භාවනා ක්‍රමය පරියංග භාවනාව සමත සක්මන් භාවනාව ඉදින්දා වැඩ කරන කටයුතු වලදී සතිය පිටවීම හරහා සමාධිය වැඩිවීම සඳහා සමතනුගහිතය කරන්න ඕනේ. නැත්නම් සමාධිය වැඩිවීමට අවශ්‍ය සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. ඒ වගේම විපස්සනානුගහිතය කරන්න ඕනේ. ඇති හැකිය දැකීමට නිතරම එළඹ පෙළඹ වාසය කරන්න ඕනේ. ඉතින් මේ පහ සාමූහිකව කරන එකටයි අපි භාවනා වැඩමුළු කියලා කියන්නේ. නමුත් අපි එක එක කෙනෙක් වශයෙන් තීරුම් අරගන්න ඕනේ. අපි ගත කරන ජීවිතය සාර්ථක වෙන්න නම්, පිරිච්ච ජීවිතයක් බාටපත් වෙන්න නම් නිතරම සීලානුගහිතය කරන්න. හැකිය හැකි හැම වෙලාවකම සමාධියනු සුතමේ අනුගහිතය කරන්න බණ අහන්න ඕනේ. ඊට පස්සේ ලදලත අවස්ථාවක ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන්, කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් ධර්ම සාකච්ඡා කරනවා. එතකොට තමයි අපි අර කරගෙන යන සමත භාවනා, විදර්ශනා භාවනා නිසින්ින්දේ කහක් පැලයක් වැඩෙන්නාසේ වැඩේ. එසා ගොවියෙක් වරියට හේනක් කොටලා හේනක කටුවට බඳින්නාසේ පලිබෝධකයන්ගෙන් සත්තුන්ගෙන් හානි නොවීමට ලපටි පැල බේරා ගැනීමට සීලේ නිතරම වටි යමින් හැමදාම බලන්න ඕනේ මේකේ සත්තුන්ට ඇතුළට පයින්න පුළුවන්ද කියලා කෙලස් නැත්නම් පාර දෙනවා. ඊකට සුතානුග්‍රහිතය පෙන්ලා දීලා තියෙන්නේ අවශ්‍ය පැලවට ඒ අවශ්‍ය වෙලාවට වතුරක් කරන්න ඕනේ නැත්නම් කන්දැත්තේ තියෙන පැල වතුර මත වීම නිසා ඒ බානෝ කොළපාට වෙනවා. ඊකට සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ පැලමුල් උරුල් කරන්න ඕනේ. පැලමුල් වලට පස්ලම් කරන්න ඕනේ, අතුරයක් ගන්න ඕනේ. ඊට පස්සේ සමතනුග්‍රහිතය කියලා කියන්නේ ඒ භෝග පැලත් එක්ක වැවෙන අනිකුත් තනකොළ පැල ගලවලා භෝග පැලේට ඉඩ දෙන්න ඕනේ. තුන් සැරයක්වත් තනකොළ නෙලන්න ඕනේ. ඊට පස්සේ විපස්සනානුග්‍රහිතය කියලා කියන්නේ සරුවට වැවෙන භෝග පැලේ සමහරලාට කොළ වෙනවා, රොටු බැඳෙනවා, මකුළු දැල් බැඳෙනවා. ඒව කප්පාදු කරලා කහට හොඳට අවුව, කහට හොඳට උලන් වාතාශ්‍රය ලැබලා දෙන්න ගොවියා ඒ පැලේ නිතරම අත ගාලා අනවශ්‍ය කොටස් අයින් කරන්න ඕනේ. අන්න එහෙමයි ගොවියෙක් තමන්ගේ කෙත සරු කරගන්නේ නැත්නම් අස්වැන්න නෙලා ගන්න. ඒ වගේ යෝගාවචරයට නිතරම බලන්න වෙනවා මේ කරන යන වැඩ පිළිවෙල නිසා තමන්ගේ සීල එන්නේ දියුණු පවුන වෙනවාද කියලා. ඒ වගේම තමන්ගේ සුතමේ ඥානය දියුණු වෙලා බෞද්ධ භාවයට ටික ටික ලඟ වෙනවාද කියලා. බෞද්ධ භාවය කියලා කියන්නේ ලෝකวิෂය නෙවෙයි, තමන් මේ කරගෙන යන ආධ්‍යාත්මික ප්‍රතිපදාවේ යන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව සර්වඥන් වහන්සේගේ මතය. ඒ වගේම ප්‍රශ්න අවශ්‍ය වෙලාවට ප්‍රශ්න අහලා සුද්ධ කර ගන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි හැමදාම මේ වගේ භාවනා වැඩමුළුවකදී ධර්මදේශනා මාර්ගයෙන් සුතානුග්‍රහිත ලබා දෙනවා. ඉතින් මේ වැඩමුළුව සඳහා තෝරාගත්තේ මේ මොග්ගරාජ සූත්‍රය කියලා සර්වඥදේශ සූත්‍ර පිටකේ ඛුද්දකනිකායේ සුත්තනිපාත කියන පොතේ පාරායන වර්ගයේ සූත්‍රයක්. මේ සුත්තනිපාතය බොහෝ විට එච්චරම සාමාන්‍ය බෞද්ධයන් අතර පරිශීලනයට ලක් වෙලා නැහැ. නමුත් එසේ වුණත් ඒක තමයි ඔය රත්න සූත්‍රය, කර්ණිමිත සූත්‍රය වගේ සූත්‍ර අඩංගු වෙලා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය බෞද්ධ ජනතාව අතරත් ඒකෙන් උපුටා ගත්ත කරුණු තියෙනවා. නමුත් ඒක ගොඩාක් වෙලාවට දාර්ශනික විද්‍යාඥයෝ නැත්නම් දාර්ශනික හදාරණ අය විශ්වවිද්‍යාලවල පොත්පත් ලියන ඇත්තෝ තමයි ගොඩක් කලාවක පරිශීලනය කරන්නේ. නමුත් බොහොම ගැඹුරු කරුණු තියෙන්නේ. ඒ නිසා අනෙකුත් සූත්‍ර වල සඳහන් නැත්නම් අනෙකුත් පොත්පත් වල සඳහන් දේවල් වල පින්ඩාර්ථයක් තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා ටිකක් ගැඹීර බවක් පෙන්වනවා. ඉතින් ඒකේ ඒ පාරායන වර්ගයේ ඒ පාරායන කියලා සර්වචනංශ වැඩ ඉන කාලේ බොහොම හොඳ ශිෂ්‍යෝ කීප දෙනෙක් තියා හිටපු බ්‍රාහ්මණෙක් ඉඳලා තිනවා. ඒ බ්‍රාහ්මණයාගේ අවශ්‍යතාවය මිනිසු රවට්ටන එකක් ලාභ සත්කාර ලැබෙන එකක්වත් නෙවෙයි. අර ඇත්තටම මේ ආධ්‍යාත්මික ජීවිතයක අවශ්‍යතාවය තිබිලා තියෙනවා. ඒ නිසා යතු සිල් රකලා තියෙනවා බලනකොට සමාධි භාවනාවත් කරලා තියෙනවා. නමුත් අර සර්වඥ වංශනමක් ලෝකේ පහළ වෙලා නැති නිසා ඒකට විපස්සනා වෙච්චර කල එළි වෙලා නැහැ. එළි පෙළි වෙලා නැහැ. මෙහෙම වැඩ කරගෙන යනකොට සර්වඥ වංශි ලෝකේ පහළ වුණා. පහළ වුණාට පස්සේ කාගේ හටත් ඇහෙන්න සැලසුණා සර්වඥ වංශනමක් ලෝකේ පහළ වුණා කිය. ඉතින් එතකොට මේ ප්‍රධාන බමුණා නැත්තම් ගුරා එයා දැනගත්තා අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙලා කියනවා. හරියට නෙළුම වතුරින් උඩට ආවට පස්සේ ඉර පායන්න ඕනේ පිපෙන්න. ඉර පෑවි නැත්නම් නෙළුම් පිපෙන්නේ නැහැ. ඉර පෑවට වතුර පොට්ටුව වතුරෙන් දීප මතු පිටින් යට තිබුණාද පිපෙන්නේ නැහැ. මේ පොට්ටුව උඩට ඇවිල්ලා තියෙනවනේ ඉර පායන්න ඕනේ. ඉතින් මේ බමුණට තේරුණා දැන් අපිට කරන්න පුළුවන් වගේ කින්දහරේ කරලා තිබුණා. දැන් බුද්ධ සූර්යයා ආයලා. ඊට පස්සේ මෙයාගේ තිබුණ යම්කිසි මාන්නයක් නිසා නමුත් හම්බෙච්ච පණවිඩේ තියෙන ගැඹීරත්වයක් නිසා එයා ගෝලිය ඔක්කොටම කතා කරලා කිව්වා මේ හැම කෙනෙක්ම ගිහිල්ලා සර්වඥන්සේ බෑ දැකලා වැඳලා තමන් භාවනා කරනකොට ඇතිවෙච්ච ප්‍රශ්නය සර්වඥන්සේ ඉදිරිපිට ගිහිල්ලා හිතන්න. ඒකට සර්වඥන්සේ ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තර දුන්නොත් දැනගන්න මෙයා සරුවඥයි කියලා. ඒ වගේ මේ බමුණු ඇත්තටම පුරුෂයෙක් දැකපුවාම ඒ පුරුෂයාගේ දිචිස් මා පුරුෂ ලක්ෂණ 80ක් කියන්නේ නැ දැකීමේ දක්ෂකමක් තියෙනවා. නමුත් ඒකෙන් තීන්දුව කරන්නේ ඇවිල්ලා මානසික ප්‍රශ්නයක් අහන්නේ කියලා තමයි ගෝලියෝ පිටත් කරේ. එතකොට මේ මෝගරාජ කියන ඒ ගෝලයා සර්වඥාන්සි ඉදිරියට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. වහන්සේ වගේ ගැඹීර ඥාන ඇති කෙනෙක් ඇසුරට ලෝකේ පාර වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මට වහන්සේ ඉදිරියටපත් වෙලා මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕනේ. කතන් ලෝකං අවික්කස්සු මච්චුරාජාන පස්සති. මේ ලෝකේ ඉපදෙන හැම කෙනාම මාරයට ලක් වෙනවා, මාරකයට ලක් වෙනවා, මරණයටපත් වෙනවා. ඒ නිසා මාරයටින් ගැලවෙන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ අපි මේකේ මේ ලෝකෙ දිහා බලන වැරද්දක් නිසායි මාරය අපිට මේ වශයේ පවත්තන්නේ. අපි මාරයට යට වෙන්නේ. ඒ නිසා උපහාංශිකේ සර්වඥතා ඥාණයට වැටෙනවද මේ ලෝකෙ දිහා බලන ආකාරයක්. ලෝක න්‍යාය දිහා බලන ආකාරයක්. ධර්මයේ දිහා බලන ආකාරයක්. ඒ ආකාරයට බැලුවොත් මාරයට අපිව පේන්නේ නැහැ. එහෙම නැත්නම් මාරයට අපිව වශයට ගන්න බෑ. කතං ලෝකං අවික්කස්සු මච්චු රාජාන පස්සති. මාරයා අපිව නොදකින දෘෂ්ටියක් නැත්නම් දැක්මක් මානසිකාරයක් තියනවාද කියන එකයි මේ මොගරාජ කියන මේ බමුණු ගෝලයා ශිෂ්‍යයා සර්වචනාංශයෙන් නගන ප්‍රශ්නේ. ඒකට ඒකට සර්වචන් වහන්සේ සාධනීය පිළිතුරක් දෙන්නේ යම් ක්‍රමයක් තියෙනවා මේ ලෝකෙ දිහා බලන. එහෙන් බැලුවොත් මාර්ය ජය ගන්න පුළුවන් නැත්නම් මාර්යගේ වශයට අහුවෙන්නේ නැහැ. මේ අමරණීය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒක සඳහා සර්වචනාංශ සඳහන් කරන්නේ අර කතන් ලෝකං අවේ කස්සෝ කෙසේනම් ලෝකේ බලන්නේකොට මච්චු රාජාන පස්සති මාර්යාගේ ඒ නපුරු බැල්මට නැත්නම් මාර්යගේ අස්වා කටවා කියලා හිතමු. මාර්යගේ අස්වා කටවට අහුවෙන්නේ නැතුව ජීවත් වෙනනම් ශුන්‍යතෝ ලෝකං අවේ කස්සෝ මොගරාජ සදාසතෝ. මොගරාජ කියලා කියන්නේ ප්‍රශ්න අහපු කෙනාගේ නම. හැමදා හැම ඉරියව්වේම හැම වෙලාවෙම සතිමත් වෙ ඉඳගෙන ලෝකේ ශූන්‍ය ලෙස බලව. මේ ලෝකේ එහෙම ගණ්ඩ ඇති දෙයක්, හරයක් ඇති දෙයක් විදිහට නෙමෙයි ශූන්‍ය විදිහට බලනද අත්තානුදිට්ඨිය උහච්ච. මේ ලෝකේ පිටින් හැම කෙනාම මේ තමා කියන හැඟීමෙන් පමණයි එතනින් තමයි බාහිර ලෝකෙ දිහා බලන්නේ. හැමදේම හැම විදිහටම බලන්නේ මේ ආත්මේ පෝෂණය කරන අදහසින්, නැත්නම් ආත්ම දෘෂ්ටිය කියනගෙන ආත්මය කියන දෘෂ්ටි කෝණයෙන් දකින තමයි බාහිරයට බලන්නේ. ඔබ බලන්න ඕනේ මේ ලෝකය හෝ මේ ආත්මය වශයෙන් ගන්න එකේ මාර පද්ධතියක් නැහැ. ඒ නිසා ආත්මය කියන දෘෂ්ටිය උගුරල දාලා මාරයා තමයි මේක ආත්මය කියලා ගත්තොත්, ලෝකේ වටිනාකමක් කියලා ගත්තොත්, ඒ වටිනාකමත් එක්ක මාරය පිටිපස්සේ ලෝනෝ. මේකේ හරපද්ධතියක් ඇත්තෙත් නැහැ. ආත්මය කියලා දෙයක්වත් නැති විදිහට බලන්න පුළුවන් නම් ඒවම් මච්චුතරෝසිය. ඒතකොට ඔබ මාර්යාව ඊතර වෙන්න පුළුවන්. නැත්නම් මාර්යාව උඹ හරහා පේනවා. මේක කවුඹෝ පේන්නේ නැහැ මාර්යාට. ඒ තරම තමන් සූක්ෂම වෙන්න පුළුවන්. එතකොට උඹ ඊතර උනා වෙනවා. ඒව ලෝකං අවෙක්කසු මච්චු රාජා නපස්සති. මේ විදිහට ලෝකේ දිහා බලන බැල්මක් තියෙනවා. අන්න එහෙම බැලුවොත් මාර්යාට උඹ අහුවෙන්නේ නැහැ. ඒක හරියට කියනවා නම් පොලිසියෙන් ඇවිල්ලා මේ මනුස්සයා හොයනකොට මේ මනුස්සයා අඳුනක් ගා ගන්නවා නොපෙනෙන්නේ. ඒ ජීවංශයල ගිය ඔක්කොම හොයලා බලලා යනවා. ඒ අඳුර ගියාට පස්සේ පේන්නේ නැහැ කියලා අපි හිතමු. එතකොට මේ පොලිසියට අහුවෙන්නේ නැහැ. ඒ වගේම මාර්යා ඇවිල්ලා හොයනකොට ඒක දෘෂ්ටි කෝණයක් තියෙන එක බැල්මක් තියෙනවා. ඒක මේ මානසිකාර ක්‍රමයක්. ඒක මෙතන බැලුවාම හරහා පේනවා මිසක් මාර්යාට අහුවෙන්නේ නැහැ. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ මොගරාජ කියන පරිප്രാජයකට දීපු උත්තරය. ඒකට මෙතන තියෙන්නේ සාකච්ඡානුගතය. බුදුහාමුදුරන්ගෙන් එයා ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා. ඒ අනුව ඒ මොගරාජ කියන පරිප്രാජයකට ඒ බමුණු ගෝලයාට කාරණා වැටෙනවා. නමුත් මේ පුද්ගලයා මේ වෙනකොට සෑහෙන්න බණ භාවනා කරලා තමන්ගේ චාරියාව ශික්ෂාව හදාගත්ත කෙනෙක් නිසායි එයාට මේ ශුන්‍යතෝ ලෝකං අවික්කස්සු තමයි ලෝකේ ශුන්‍ය විදිහට බලන්න මොගරාජ සදාසතෝ සති සමදා සතිමත්ව ගත කරන මොගරාජය නැත්නම් සත් මොගරාජයේ සමදා සතිමත්ව ගත කරමින් ලෝකේ ශූන්‍ය ලෙස බලවත්. ඉතින් අපි මේ උත්සාහ කරන හදන්නේ මේ ශූන්‍යතා දර්ශනය ලෝකේ ශූන්‍ය ලෙස බැලීම අපිට මේ වැඩමුළුවේදී කොච්චරක් දුරට තේරුම් ගන්න පුළුවන් වේද නැත්නම් අඩු ගානේ කියන බණ අර්ථවත් වෙයිද නැත්නම් කොච්චරක් දුරට ඒක ඔය අපි ගත කරන ජීවිතයට සම්බන්ධ කර ගන්න පුළුවන්ද කියන එකයි මේ මොහගරාජ සූත්‍රයේ මුල් කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට කියන්න හිතුනේ මොහගරාජ කියන කිනාට මේක තේරුණාට අනික් අය ඒ තරමට හිත වඩාගෙන තිබුණ නැති නිසා භාවනා කළ නැති නිසා සමහර විටක මේ විදියට ලෝකේ දිහා බැලීම නාස්තිකවාදයක් උච්ඡේදවාදයක් විදියට පේන්න පුළුවන්. මේ ලෝකේ මෙච්චර මිනිස්සු ඉඩම් අල්ලගන්න දඟලද්දී රටවල් අල්ලගන්න දඟලද්දී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අල්ලගන්න දඟලද්දී මේ අල්ලාගන්න දඟලන දේවල් හිස් තුච්ච රිත්ත ශූන්‍ය දෙයක් විතර බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනකොට අර මනුස්සයන්ගේ තියෙන సౌందర్యාත්මක හැඟීමට කෙනහිල්ලක් සිද්ධ වෙනවා. අපිට තියෙන මේ දේවල් පිළිබඳව තියෙන අගයන් ආඩම්බරයන් වලට උලන් බැහිමක් සිද්ධ වෙනවා. එතකොට පේන්නේ ඒක නිකන් මේ නාස්තික දිට්‍ය. එහෙම නැත්නම් උච්ඡේද දිට්‍ය. ඒ කියන්නේ සැප සුබ නමංගල කරුණු නෙවෙයි පෙන්වන්න දන්නේ හිස් බවක්. ඒ නිසා දැනටමත් මේ ලෝකය නිට්යයි සුඛයි සුබයි ආත්මයි කියලා ගන්න කෙනෙකුට බැලුව බැලමටම පෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නැති ලෙඩක් නැති දුකක් නැති මේ කරදරයක් ඔළුවට දාන්න හදනවා කියලා. එහෙම නිසා බුදුරජාණන් වහන්සේට ආස්තික දිට්ඨියකින් උච්ඡේද දිට්ඨියකින් චෝදනා කරන්න පුළුවන්. එහෙම චෝදනා කරන්නේ සස්සත දිට්ඨියක කාමසුකල්ලිකාණේ යෙදිලා ඉන්න කෙනා. එහෙම නැත්නම් දැනටමත් උච්චේ දිට්ඨියේ දැනටමත් නාස්තික දිට්ඨිය ගත කරන කෙනෙකුට මේක ප්‍රතිපදාවක් වශයෙන් නෙවෙයි මේකට ඇලීමක් ඇති වෙන්න පුළුවන්. මම කියන්නේත් ඔබ තමයි කියලා. නමුත් ඒකෙන් ඒ මනුෂ්‍යයා සිය දිනස ගන්න තමයි ළඟ තියෙන වස්තු විනාශ කරන්න සැපෙන් ජීවත් වෙන මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න දියුණුවක් අභිවෘද්ධියකට විරුද්ධව කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේ જાති දෙකෙන්ම සිද්ධ වෙන්නේ විලෝපනයක්. මේ සර්වචනාංශයේ දේශනා කරන එක බලන්නවත් ඕනේ මධ්‍යම ප්‍රතිපදාවක ඉඳගෙන ක්‍රියාවත් කරන්නත් ඕනේ මධ්‍යම ප්‍රතිපදාවක ඉඳගෙන. ඒ නිසා මේ ලෝකෙට කෙනහිල්ලක් මේකෙන්න ඕනේ නෑ. සැප විඳින්න ඕනේ කියන මිනිස්සු හිතපු දෙන් ඒගොල්ලෝ හොයාගෙන සැප විඳපු දෙන්. එහෙම නැත්නම් කාමසිකාලික අනියෝගේ ඒකට අත්ති කිලමතානියෝගට තමයි වද දීමෙන් මේ ලෝකය තුච්ච දෙයක් හිස් දෙයක් කියලා ද්වේෂයෙන් වැඩ කරන මිනිස්සු ඒක කරගත්තා වයි. ඒකට අපි අනුග්‍රහ කරන්න යන්න ඕනෙත් නෑ. මේ ශූන්‍යතා දර්ශනය මධ්‍යම ප්‍රතිපදාවෙන් බැලීම කියනවා කියන එකයි සුතමේ ඥානයක තියෙන සාධනීය පැත්ත. ඒකට ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. සීදී විනාස ගන්න කිට්ට වෙන කෙනෙකුට ඒ සීදී විනාස ගැනීම හැඟීමත් එක්ක මේක අනිවාර්යෙන්ම වෙනවා. මේක හිස් තුච්ච දෙයක් මොකටද ජීවත් වෙන්නේ කියලා. තායක මොහොතක්වත් ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. පසුගිය දවස්වල මං කණ්ඩායම් ඉන්නකොට ඒ වගේ සිද්ධියක් වුණා. මේ ඇමරිකාවේ කට්ටිය දැනට කරගෙන යන මොලේ පහළ වෙන යම් යම් ආවේග ඒව පහළ වීමට පසුබිම ඒව කොහොමද නැවත පිළියම් කරන්න කියන රිසර්ච් කරනකොට ඒගොල්ලන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි වියට්නාම් යුද්ධෙට නැත්නම් පසුගිය දවසේ ඉරාන් ඉරාක් යුද්ධවලට ගිය ඇමරිකන් සොල්දාදු විශේෂම නිලධාරීන් විශාල පිරිසක් කියලා තුන හැම මාසෙම අඩු ගානේ 1000ක් සිටිනස ගන්න. ඒක ප්‍රවෘත්ති වල කියනවා. හොඳ දක්ෂ රජයෙන් ඔක්කොම ගෙවන සියලු පහසුකම් තියෙද්දී ඒ කට්ටිය සිටිනස ගන්න. ඉතින් ඒගොල්ලෝ බලන්නේ ශූන්‍ය විදියට තමයි. අනික ඔක්කොම බලනවා දැන් රජයෙන් පෙන්ෂන් එක හම්බ වෙනවා. ඔක්කොම පහසුකම් තියෙනවා. පහසුකම් තුන දෙවර්ෂයක් තියෙන සැප විඳගෙන ඉන්නේ කායි. නමුත් ඒ වංශය සිටිනස ගන්න 1000ක් ඇමරිකායි ලෝක ජනතාවෙන් 5%ක් ඉන්නවා. ඒ 5%න් 1000ක් සීදීනස ගන්න. ඉතින් ලංකාවෙත් ඒ වගේම ගියා ඔය යුද්ධෙන් පස්සේ ඒ යුද්ධෙට පුහුණු කළ යුද මානසිකත්වයට ගිහිල්ලා සතුරා ජයගත්තට ඒ ජයගන්නේ වනසලයි. එතකොට තමන්ට ඇති වෙන මේ මානසික ආවේග නිසා මොකද්ද ඊට පස්සේ සැප විඳින්න තියෙන්නේ? තමන්ට මේ උසස් වීම පදක්කම් ඔක්කොම හම්බ වෙන්නේ තව හතුර නිර්දය විදියට කැටි ගන්න ඕන. හැටි ගන්න ඕන. පෙති ගන්න ඕන. පෙති ගහකම පදක්කම් හම්බුනාට තමන් සීදීනසක්. ඒ කිය ඒ මනුස්සයන්ගේ භාෂාවත් ශුන්‍යතා දර්ශනයක් වශයෙන් බේරපුන නමුත් ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ මානසිකත්වයේ වැටීම නිසා ලෝකෙට ද්වේෂය, තමන්ගේ ජීවිතයට ද්වේෂය කතකරන්නේ කුත් නෙවෙයි. එහෙනම් කායික රෝගයක් ඇවිල්ලා නිදි බෙත් පෙති බොණ්ඩ වහකණ්ඩ හිතන දාසකුත් නෙවෙයි. නැත්තම් බිස්නස් කඩා වැටලලා ඕෆෑක අප්සෙට් ගිහිල්ලා විභාගෙන් ෆේල් වෙලා ශුන්‍ය විතර බැරිලකුත් නෙවෙයි. මේක බලන්න තියෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය අර වගේ කෙනෙකුට කිව්වොත්, ඒ කියන්නේ අර සීජිනස ගන්න මානසිකත්වයක ඉන්න කෙනෙකුට කිව්වොත්, ඒගොල්ල පිළල කපන්න මැරෙයි. ඒගොල්ල පොලිටෝල් ගසයි. ඒගොල්ල ගෙලවල දමා ගනිවි. ඉතින් ඒ නිසා එහෙම සිද්ධි බුදු ආඳුරු ඉන්න කාලෙමත් වෙලා තියෙනවා. එහෙම නැත්තම් තව කෙනෙක් කියාවි මේ තාලෙට මේ ලෝකේ ශූන්‍ය විදියට බලන්න ගියොත් එහෙම මේ කරන විද්‍යානුකූල අලුත් පරිශන ගවේෂණ කොහොමද කරන්නේ? මේ අඩිතල පහසුකම් දිනු කරන්නේ කොහොමද? මේ සංනිවේදන ක්‍රම දිනු කරන්නේ කොහොමද? දරුවන්ගේ අභිවෘද්ධියක් පතන්නේ කොහොමද? ඒක නිසා ඔය කරන්න ගත්තත් එහෙම නාස්තිකයි. ඒක නිකම් මේ පවතින පද්ධතිය කඩලා දාන එකක් කියලා සුඛපභෝගී පැත්තෙන් බලන කෙනා මේක විවේචනය කරන්න පුළුවන්. අන්න එවැනි දේවල් කරන මිනිස්සු, එවැනි කල්පනා කරන මිනිස්සු හැමදාම ලෝකේ ජීවත් වෙනවා. අත්ත කිලමතාන යෝගයට ජග් ගන්න කට්ටියකුත් තියෙනවා. කාමසුකල්ලි කාණ යෝගයට දරදී අදින කට්ටියකුත් තියෙනවා. අන්නේ දෙගොල්ලම බේරලා සර්වචනන්සේ පෙන්නනවා මේ ශූන්‍යතා දර්ශනය ඇතිකරන්න ඒක පටන් ගන්න තැනම කරන්න බෑ. කරන්න ගියොත් ඒ කරනවයි කියන කෙනා අදහස් කරන්නේ මෙයා දැනටමත් අත්ත කිලමතාන යෝගයේ ඉන්න කෙනෙක්. එහෙම කෙනෙකුට මේකේ වෙන්නේ මොකද්ද? ඉක්මනට සීදීනස ගන්න වෙනවා. ඔය සර්වචනන්සේ වැඩ ඉන කාලේ ඇතිවිච්ච යම් ප්‍රශ්න නිසා සර්වචනහන්සේ පිටුනාන්සරට මතක් කළා දීලා තිබුණා මේ ජීවිතයේ පංචස්කන්ධයේ අසුබේ මේකේ තියෙන්නේ පාටින් ගන්ධින් රසයෙන් ගැලී තියෙන තැන් වලින් මේ කෙස්සොම් නියදත් මොනවයවත් ගන්න දෙයක් නැහැ. පාටින් ගන්න දෙයක්වත් නැහැ, ගන්ධින් ගන්න දෙයක්වත් නැහැ, හැඩින් ගන්න දෙයක්වත් නැහැ. ඒවල් ගැලීලා තියෙන්නේ ඒ වගේම දෙතිසක් උනපමත. ඒ නිසා මේක නිතර කල්පනා කරනකොට භික්ෂුන් වහන්සේලාට මේ ජීවිතේ වැඩක් නැහැ කියලා සීදිනසා ගන්න අදහස ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ විවිධ ක්‍රමවලින් සීදිනසා ගන්නවා. එතකොට ළඟදි පැවිදි වෙච්ච දානවලදන දාන හොයාගන්න බැරිකම නිසා පැවිදිච්ච මිනිස්සෙක් කියලා තියෙනවා. ඔබ වහන්සේට මට පේනවා ඔබ වහන්සේ සීදිනසා ගන්න හදනවා. මම ඔබ වහන්සේ මරනවා. මට ඔබ වහන්සේගේ පාත්‍රය සූර දෙකයි දෙනවයි කියලා අන්තිම කමිටු පත්‍රය ලියනවා. ඉතින් සංඝයාංශලා කියලා තියෙනවා හොඳයි මගේ සීදිනේ මගේ මම දිවියෙන් තොරකලොත් මගේ පාත්‍ර සිවුරුකට අයිති වෙන එක. ඉතින් මේ මිනිස්සු දවසට දෙන්න තුන් දෙනා හතර දෙනා අන්තිමට තැහැින ගානක් මරනකම් මේ මිනිස්සුගේ සේවය ඉල්ලගෙන තියෙනවා මිකලණ්ඩිකයාගේ සේවය සංඝයාංශලා. ඉතින් දාශක් මේ මිනිස්සු බලනකොට බැලුවල අනේ මේ අහිංසක ස්වාමීන් වහන්සේලාගේ මරලා නේද මම මේ පාත්‍ර සිවුරු හොද ලබා ගන්නේ. මගේ කඩුව නිතරම ලේ වලින් තැවිලා. මගේ අද්දක නිතරම බැකිලා ලේ වලින් කියලා ගඟට ගිහිල්ලා හොදන වෙලාවේදී මේ මාසිරනෝනේ මේක මොකක් කරන්නේ මේක හරි නෑ. එහෙදි හරි නෑ. මම මේ අහිංසක ස්වාමීන් වහන්සේගේ සීජිනාස දිවිත් තොර කරලා පාත්‍ර සිවුරු ගන්න. ඒකට වතුර උඩ පැවිදගෙන ආපු දේවතාවෙක් වළු නෑ නෑ. ඒ ස්වාමීන් වහන්සේලා ගෙලින්ම දිවි ලෝක යනවා. ඔබ කරන්නේ විශාල පින කුපුල්ලුවන් තරම් එක කරපන් කියලා. සර්වචන් වහන්සේ නිතරද විවේක වැඩ ඉඳලා එනකොට සීනාසනේ සංඝයාන ආනන්ද ස්වාමීන් කතා කළා අනවහන්සා ආනන්ද මොකද මේ අපේ සංඝයාංශ ලාඩු ඊටසික ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර අසුභ භාවනා කමඨාන දුන්න නිසා සංඝයාට එපා වෙනවා ඛණ්ඩස්ති පා වෙනවා සැප විඳින්නත් එපා වෙනවා නිින්දත් එපා වෙනවා අන්තිමට සිය දිනස ගන්නවා කියන ඊට පස්සේ දරුවචනාස ඔක්කොම ඉන්න සංඝයා කැඳවලා මේ ආනාපාන සති භාවනා පෙන්ලා දෙනවා පෙන්ලා දීලා කියනවා අර වගේ තමන්ගේ ජීවිනාසා ගැනීමේ අදහසින් ලෝකයේ පිළිපද ද්වේෂයෙන් කරන කටයුතු වලින් කවදාකවත් නිවනට යන්නේ නැහැ. ඒක තන්නේ ක්‍රම අත්ති කිලම තානියෝගෙන් සිද්ධ වෙන වැඩක් කියලා. එවැනි නොවි එසේ නමුත් මේකේ තියෙන හිස් බව, මේකේ තියෙන තුච්ච බව, රිත් බව තේරුම් ගැනීමත් කරන්න ඕනේ. ඒ කිරීම සඳහා සරෝජන්සේ ආනාපාන සති භාවනාව දෙනවා. ඒක නිසා අපි භාවනා පිළිසකට ගිහිලා කතා කළොත් උගාවක් පිළිසක් කියනම මහදී කැමැති අසුභ භාවනාවට කියලා. මහදී කැමැති පිළිකුල් භාවනාවට කියලා. ඉතින් මේ පිළිකුල් භාවනාවට අසුභ භාවනාවට උඩගෙඩි දුන්නොත් ඒ භාවනා කරන කෙනා දැනටමත් අත්තකිලමත් ආනියෝගේ ගත කරනවා නම් එයාගේ තියෙන පිස්සු වැඩි වෙනවා. ඒක නෙවෙයි මේ මධ්‍යම ප්‍රතිපදා කියන්නේ. ඒකේ ප්‍රතිපදාවෙත් මධ්‍යම ගතියක් තියෙනවා. අවසාන ඵලයේත් මධ්‍යම ගතියක් තියෙනවා. අන්න ඒ වගේ දැඩි ද්වේෂයකින් එහෙම නැත්නම් මොකක්hari පෙරදිලා මොකක්hari වැටිලා ඒක නාමේ ලෝකේ ශූන්‍ය විදිහට බලනවා කියලා කියන්නේ ඒක පිළිකාවක්. ඒක කුෂ්ඨ රෝගයක්. ඒක ලෙඩ. ඒක නෙමෙයි මේ පොරදා. ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ විදියට ශුන්‍යතෝ ලෝකං අවික්කස්සු මොග රාජ සදා සතෝ කියලා කියන්නේ යම් ශික්ෂාවක් තියෙන මිනිස්සේ යම් සීල සමාධි ප්‍රඥා ශික්ෂාවක් තියෙන කෙනෙකුටයි මුද්‍රජානසේ මේ අලුචීන කන්නඩිය අතර දෙන්නේ. ඉතින් මං හිතාගෙන ඉන්නේ මේ දවස් කීපය ඇතුළත අපි එක එක නැ එක එක මට්ටම් වලින් මේ වැඩමුළුවකට මුළු දෙන්නේ එහෙම කෙනෙක්ගේ මේ ශූන්‍ය මට්ටමකට තුච්ච මට්ටමකට රිත්ත්‍ය මට්ටමකට අනාත්ම මට්ටමකට පරතෝ මට්ටමකට බලන්ඩ සුදුසුෙක් වෙන්න. ඔය නිකන් දැක්ක පළියට මේ ජීවිතය පිළිබඳව චෙක්කුණු පංචස්කන්ධ කිව්වට අනිත්‍ය වැටෙන්නේ නැහැ, දුක වැටෙන්නේ නැහැ, අනාත්ම වැටෙන එක තනි කර ගෙදරත් එක තරහ වෙලා ඇවිල්ලා එදත් එක තරහ වෙලා ඉවනතට පොර දුන්නොත් එමෝ ඔව් ඔව් අනිත්‍ය තමයි කියලා අර ගුරුවරට තොඹර දෙයක් කරන්න තමයි යන්නේ. ඒතර ගුරුවර දැනගන්න ඕනේ මේක දැනනවත් වයර් මාරු වෙලා තියෙන්නේ. ඒ ඉස්සර වයර් හදන්න ඕනේ. හදලා කියන්න ඕනේ එහෙම ද්වේෂයෙන් ඇවිල්ලා මේ භාවනා කරන්න බෑ. එයා මේ සීල ශික්ෂාවකට යන්න තරම් පෞෂත්වයක් තියෙන කෙනෙක් වෙන්නේ. එයා මනුසාත්ම භාවයේ ප්‍රතිලාභයක් බව තේරුම් ගන්න ඕනේ. මනුසාත්ම භාව කියන්නේ සීල දින සගන්න එක නෙවෙයි. ඒ වගේම සමාධිය කරහයි මේක බලන්න ඕන. මේක යථාභූත ඥාන දර්ශනයක් මිසක් භූත දර්ශනයක් භූත දෝෂයක් නෙවෙයි. ඔය අනිච්ච දුක්ඛං අනත්තං කියන හදන කට්ටිය අසුභ භාවනා කරන්න හදන කට්ටිය එහෙම නැත්නම් මේ පිළිකුල් භාවනාවට ruci කට්ටිය කොහොමටත් මුලක ඉඳලම මේ කාම දු අත්කලමතාණ යෝගට ඉච්ච කට්ටිය උගාක් වෙලා සාකච්ඡා කරන්න ඕනේ කෙනෙක් එක්ක තමන් වැඩ දැනට ඉන්නේ ද්වේෂින් නේද කියලා පෙන්නලා බෑ. ඒක නිසා මේ ආත්ම නැත් අනාත්මේ අපි මේ ආත්මයි කියලා හිතන එක අනාත්ම පැත්තේ ශුන්‍යතාව පැත්තේ බලන්න අනිවාර්යක සීලක පිටලා ඉන්න ඕනේ. සීලක පිටක් විතරක් නැති අනිවාර්යෙම යම් කිසි සමාධි මට්ටමකට යන්න ඕනේ. අනේ සමාධි විතරක් නෙවෙයි අනිවාර්යෙම වෙනකොට යෝනිසෝ මනස්කාරයේ පිටලා තියෙනවනේ. පිටපු කෙනෙකුට විතරයි මේ ශුන්‍යතෝ ලෝකං අවික්කස්සු මච්චුරාජ මොගරාජ සදාසතෝ කියලා කියන්නේ. ඉතින් ඒකෙදී සර්වචන් වහන්සේ මේ ශුන්‍යතා දර්ශනේ දකින්නේ ඉස්සර වෙලා එයා ළඟ තිබිය යුතු මූලික ගුණාංග මේ සූත්‍රේ සාකච්ඡා වෙන්නේ. නමුත් අනිකු සූත්‍රවල උදේට උත්සාහ කරලා තිනවා කෙනෙක් මේ ශූන්‍ය වශයෙන් ලෝකයේ දිහා බලන්ඩ ලැබිය යුතු මූලික සුදුසුකම් ටික. එහෙම සූත්‍ර ගොඩාක් ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් එහෙම සූත්‍ර ගොඩාක් සූත්‍ර පිටකේ තියෙනවා. එනිසා ඉස්ලාම සර්වචනන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මේ මිනිස්සු වර කියන අත්කිලමතාන යෝගයට නොවැටුනොත් ඒ සාමාන්‍යයෙන් වැටලා ඉන්නේ කාමසුඛල්ලි කාණ යෝගය තමයි. මිනිසුන්ගේ වැඩිම කාමසුඛය හරහා ආස්වාද ලැබෙන්නේ. මේ විද්‍යාවේ මේ අරිතල පාසුකම් වල මේ සංනිවේදන කරන ඔක්කොගෙම කරන්න හදන්නේ කාමසුඛය හරහා ප්‍රීති ලබා සිට ලබා ගැනීම අත්නෝමතික ක්‍රමයක්. ඉතින් ඒ හරහා තමයි ශිෂ්ට සමාජයක් කියලා අපි කියන්නේ, දියුණු සමාජයක් කියලා කියන්නේ ඒක පුද්ගල ආදායම නැත්නම් දල ජාතික නිෂ්පාදනය. ඉතින් මේව හරහා තමයි මිනිසු මනින්නේ. මොකද්ද මේකෙන් මනින්නේ? දවසට මිනිස්සු කොච්චර රූප බලනවද? දවසට මිනිස්සු කොච්චර ශබ්ද අහනවද? ගඳ ජාති හොයනවද? රස જાති හොයනවාද? පහස වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි. ඉතින් මේක මනින්ද මනින්ද ගිහිල්ලවල මිනිස්සු කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කැසපට ගහගෙන හම්බ කරනවා. අතිකාල සේවාවල් කරමින් හම්බ කරනවා. රට රාජ්‍ය අතහැලා වෙන රාජ්‍ය වලට ගිහිල්ලා හම්බ කරනවා. දරුවන්ගෙන් මෙන් වෙලා ඔක්කොම මෙන් වෙලා මේ හම්බ කරන්නේ ආමිෂේ. එහෙම නැත්නම් ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන කාම ගුණ. රූපයක් එකක් දැකලා බෑ අපට. ඒක වර්ණයක් සහ ඒක හැඩයක් දක්වපයි පාවෙන. අපිට වර්ණ වෙනස් වෙන්න ඕන හැඩේ වෙනස් වෙන්න ඕන. ඊට පස්සේ සද්දයක් එකම සද්ද අපිට ඇහිලා බෑ. ඒ සද්ද මාරු කරන්න ඕන. නිතර මාරු කරන එක තමයි පොසක්. එකම සද්ද හන්නේ වුණොත් ඒක දුප්පත්. එකම ගඳ බෑ. එකම සුවඳ බෑ. අපිට සුවඳ විලවුන් වර්ග මාරු කරන්න ඕන. ඒ වගේම අපිට එකම රස එකම ආහාර බෑ. අපිට විවිධ භෝජන සංග්‍රහ විවිධ විවිධත්වයෙන් දිව පිනවන්න ඕන. ඒ වගේම එකම ಜಾති කොට මෙට්ට තිබිලා බෑ. එකම ಜಾති වාහන තිබිලා බෑ. ඒව හැමදාම මොඩල් එක මාරු වෙන්න ඕන. ඇඳපුතු මාරු කරන්න ඕන. ඒ සඳහා මේ කරන වැඩවලදී කියනවා මේ කාමයේ සන්තර්පණය සඳහා විවිධ දේවල් වලින් විවිධාංගීකරණය තුලින් කර දෙයට කාම ගුණ. ඉතින් මානවය ගත්තාම අනෙකුත් සත්තු වගේ නෙවෙයි මානවයාගේ තියෙන අමන ගතිය මෙව රැස් කරලා තියාගෙන පුත්‍ති විඳින්න හදනවා. තිරිසනුන්ගේ ඒක නෑ. තිරිසනුන් හම්බුණා කෑවා ඉවරයි. ওই වේයෝ ටිකක් රැස් කරන ගතිය තියෙනවා. මීයෝ ටිකක් රැස් කරන ගතිය තියෙනවා. අනික් සත්තු නෑ හම්බුණා කෑවා ඉවරයි. ඒක නිසා මේසුට ගම් වතුරක් ආවා, සුනාමියක් ආවත් නැති වෙන්න දෙයක් නෑ. රැස් කරන්නේ. නමුත් මිනිස්යා ඉතිහාසයත් එක්ක යන්නේ යන්න මොකද උනේ? මිනිස්සු වස්තු රැස් කරන්න යෑම නිසා මිනිසා තුල ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන එන්න පටන් ගත්තා. මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කොච්චර ආවත්, ඒකෙන් කොච්චර පෙළුණත් රැස් කිරීම සඳහා වලි කන ගතිය. රැස් කිරීම සඳහා තමන්ගේ தત્ත්වය, තමන්ගේ තාරාතිරම, තමන්ගේ සැප ඔක්කොම පාවා දෙන ගතිය අත්නොමතිකයි මනුෂයාට. ඒක නිසා පුදුමාකාර කාම වස්තු දිගේ එළවෙන ගතියක් මේක නিত্য සුඛ සුභ සංඥාවෙන් එළවෙන ගතියක් ඔක්කොටම තියෙන නිසා ඔක්කොම උම්මත්තකයි කියලා බුදුහාමර කියනවා. සබ්බේ පුතු ජන උම්මත්තකයි. මොකද මේ එළවෙන කාම වස්තු දිහා හැරිලා බලන්න වෙලාවක් නැහැ. තව තව රැස් කර කර යනවා මිසක් ආ මේක දිහා නොනින් සලකා බැලීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ශූන්‍ය වශයෙන් බැලීමේදී සර්වචනංසී ඉස්සලාම පෙන්නනවා ශුන්‍යතෝ ලෝකං අවෙක්කසු කියලා. කියන්නේ මේ ලෝකයේ මේ උඹ ඇත්තේ ඇත්තට බැඳගෙන දුවන අන්ධකාරව දුවන එළවෙන කාමවස්තු දිහා පොඩ්ඩක් නතරලා බලපන්. මොයි කියන විදිය සියලු සැප සම්පත් දෙන ගතියක්ද මේ කාමේ තියෙන්නේ? නැත්නම් ඔබ කාමයට පහඳිනවා. කාමයට කඹරනවාද? නැත්නම් කාමයේ උඹට කඹරනවාද? කාමයේ මේ දාසකත්වයේ තියෙන නැත්නම් ඔබ කාමයට දාසකන්ද කරන්නේ. අන්නේ පළවෙනිම හැරවිල්ල හැබැයි විප්ලවය හැබැයි වෙනස සර්වචන්ස පින්නානේ මේ කාම වස්තු සම්බන්ධ. ඒ නිසා සර්වචන්ස සඳහන් කළ තියෙනවා අනිච්චා භික්කවේ කාම මානේ උඹලෝ හිතන මොනම විදියකටවත් කාමයෙන් උඹලට ඕන දේ ලැබෙන්නේ නැහැ. අපි හිතන විදියට නෙවෙයි ඒව අපිට උදව් කරන්නේ. උදව් කරනවා නම් අපිට හිතන විදියට නිත්‍ය වශයෙන් අපිට ස්ථිර බැංකු ගිණුමක් තිබුණාට, ස්ථිර රක්ෂණ සාස්තිකයක් තිබුණාට, ස්ථිර ලොකු කොන්ක්‍රීට් බසුකයක් තිබුණාට, එහෙනම් බුලට් ප්‍රූෆ් කාර් එකක් තිබුණාට කොහොමකටවත් මේ වෙනස් වීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ කාමවස්තු අනිච්චාභික්කවේ කාම. මේ කාමවස්තු නিত্য සුඛ සුභ කියන්න තමයි මේ රක්ෂණ සංස්ථා අපිට ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ. බැංකෝලින් අපිට දෙන්නේ ඔය ආරක්ෂා අපේ බැංකුවේ දාන්න ස්ථිර තැන්පතුවක්. අපි ඔය ස්ථිරව රකලා දෙනවා. එහෙම නැත්නම් මේ අපි කිවල් හදන්නේ ස්ථිරව තියෙන. අපිත් එක්ක වැඩ කරන්න ඕකට කාලයක් අපි ඕකලන්ට නෙමෙයි දුවදරුවන්ටත් උදව් කරන්නම් කියලා පත්‍රයක් එහෙම බැලුවොත් මාර්යාගේ මැෂින්ලා ටික ඒ මාර්යාගේ උපණිවිඩි අපිට දෙනවා. ඉතින් අපිට පත්‍රේ බලන්න නැතුව ඉන්න බෑ. අපිට ඕන දයක් ඕන නැත්නම් පත්‍රේ බලපන් ඇඩ්වර්ටයිස්මන්ට් එක ලෝණු දැන්වීමක් තියෙනවා. ලයි පිට කියවන්න පුළුවන්. කියවපුවම අවයාගේ ප්‍රශ්න මේකට මෙන්න මේකට උත්තරේ. ඉතින් හැමදාම පත්‍රත් වැඩි වෙනවා. කොරණ මිනිස්සුත් වැඩි වෙනවා. නමුත් මූණ දිහා බලපම එන ගාච්ච සෝම් පිටිනේ කිය අඬා වැටලා තමයි මිනිස්සු ඉන්නේ. එකේ කොටක්වත් ඔය කියන හැපක් හම්බෙච්ච ගතියක් පේන්නේ නැහැ. වෙනතකට වැඩිය බර ගානක් අද ඉන්නේ මේ කල්බදුවල ඔක්කොම ඉන්නේ මෝගේජ් වල પરම්පරා ගානක් උකසරතිය. අද ලංකාවේ එක හැම කෙනෙකුම රුපියල් 50000කට වැඩිය පිටරටවල නැහැ උපදින්න එන එකත් එහෙමයි. අද උපදින හැම දරුවෙක්ම මම කතා කරන පර්ණතරතුරු රුපියල් 50000කට වැඩිය නැහැ. අපි මේ කන්නේ ණය පිට. ණය කියන්නේ ණයක් වගේ එකක්. ඉතින් මුද්‍රණය කියන ඔය උඹලා ඉල්ලනදී කවදාකවත් වෙදට හම්බෙන්නේ නැහැ. අනිච්චා බෙක්වේ කම තුච්ඡ. මානි මේ අපේ මේ කාට පුදුමාකාර විදිහට කැමට ආසයි. මොක කාලා විපය ආය යනකොට ආය කණ්ඩෝන. ආය පය හැකනට ආය කණ්ඩෝන. ඉතින් අර පළවෙනි වීර කාලා මේ වත්ත සම්බන්ධයයිල උඩ පැත්තල්ල බුදියිනකොට එතන අම්මා අද නම් ඇති වෙන්න දුන්නයි. දුන්න තමයි පය හැ යනකොට ආය බඩගෙන. ඊට පස්සේ ආයෙත් අර වාගෙම තව එකක් ගිල්ලනවා. ඊට පස්සේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ හතර ආහාර ගැන කතා කරන කියනවා. එක මනුස්සයෙක් කටෙන් ගිහලා පස්සෙන් පිට වෙන ආහාර ප්‍රමාණය ලෝරි ලෝඩ් කීයක් වෙයිද කියලා අවුරුදු 100ක් ජීවත් වෙනවා. කෝච්චි කීයක ආහාර මේක පිටිපස්සෙන් යයි. මේක ඇතුළට ගිය ගමන් ඒකේ තියෙන සම්භාවනීයත්වය නැති වෙනවා. ඉඳුල් බවටපත් වෙනවා. ආය කාටවත් පෙන්නන්නවත් බැරි තරමට. පස්සෙන් එළියට ගිය ගමන් අශිෂ්ටයි අශීලාචාරයි කතා කරන්න එපා. මේ උඩින් දාගන්න ඒවා තමයි. එහෙම බවක් අපිට පේන්නේ කෑම හැම වෙලාවෙම භෝජනයක් සංග්‍රහාවක්. භෝජන සංග්‍රහය භෝජන සංග්‍රහය ඉවර වෙන පැත්ත ගත්තොත් අසුචි මල කී පහ කරන තැනටත් ලැජ්ජයි කතා කරන්නේ. ඒ හොදන මනුස්සයෙක් සක්කිලියයි කියලා කියන්නේ. පහසකුට්ටියයි කියලා කියන්නේ. කට හොදන මනුස්සයට එහෙම කියන්නේ නැහැ. කෑම හොදන මනුස්සයට කියන්නේ ඒකට බොම නම්බුකාරයි පිට වෙච්ච ගමන් පුතුමාකාර අනිත්‍යත්වයකටපත් වෙනවා. ඒ තරම් තුච්චයි. ඒක නිසා අඳුම් මොස්තර ගැන කතා කරන මනුස්සෙක් කියලා තිබුණා. අපි අද ඉන්න ගොඩාක් ඔය අපේ ලංකාවේ ආර්ථිකයේ තේරබර පොළවල තිබුණු ආර්ථිකය අද ඉන්නේ ඇඟලුම් කර්මාන්තේ. අපි වැඩිම අද ජාතික ධනයේ නිපදවන්නේ ඇඟලුම් කර්මාන්තේ. ඒ මොකද මිනිස්සු හැම වෙලාවෙම මේ මොස්තරයට ඇඳුම් මාර්ගන විලි වැහුණත් නැතත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඉස්සර ඇඳුම් නේ ඔය විලි වහන්න. දැන් විලි වැහුණ නැතුව ප්‍රශ්න නෑ. අලුත් මොස්තර තියෙන විලි අරින්ද වහන්න නෙවෙයි. ඒ ඇඳුම් මොස්තරේ විනාශ කරන්න ඕනකම මිසක්ක පරණ එක විසිකරන්න මොකටද කියලා අවශ්‍යතාවයක් නෑ. මේ ඇඳුම් මොස්තර සඳහා මෙච්චර ලෝකේ සැදී පැහැදී සිටියද ඕනම ඇඳුම් මොස්තරයක් මාස 6කට වැඩිය තියෙන්නේ නැහැ කියලා කියනවා. ඒ මොස්තරය ඊගාම මොස්තරය යකන. ඒ වගේම හොඳටම මේ ලෝකේ පිළිබඳව කරන මායාගේ මාර්පාක්ෂික මිනිස්සුන්ගේ වැඩ ගැන කතා කරන කෙනා තව අවුරුදු 20කින් ඉදිරිපත් කරන්න ඕන ඇඳුම් මොස්තර දැන් ඒ කූට ව්‍යාපාරිකව හදලා ඉවරයි. ඒගොල්ලෝ එන්නේ එන්නේ එක එක මාරු කරන එක එක නළු නිජු හරහා ඇඳුම් මොස්තර අවුරුදු 20කට සැලසුම් හදලා තියෙනවා. එනිසා අපි හිතන්නේ මේ අලුත්ම මොස්තරයක් ඇවිල්ලා මේ රට රැල්ලට ගිහිල්ලා නැහැ ඒක ඔක්කොම සැලසුම් කරලා තියෙනවා. ඉතින් කොච්චර තුච්ඡද කියනවා නම් මොස්තරයක් ලෝකෙම ප්‍රසිද්ධ උනත් මාස 6කට වැඩිය තියෙන්නේ. ඉතින් එතන ඇඳුම් මොස්තර වලට ඇඳුම් මොස්තර නිසා විශාල පිරිසකට රසවල් හම්බෙලා තියෙනවා. විශාල ජනයක් මා යනවා මේ කොච්චර තුච්ඡද මේක. ඒක මොකද්ද කරන්නේ? කාමී වඩන එක විතරයි. හාමිරංගේ සිවුර පොඩ්ඩක් බලන්න. 5,12,000 බුදුරු පහළ වෙලා මේ සිවුර මොකක්වත් වෙනසක් වෙලා නැහැ. එදා ඉඳලා අද දක්වා මේ ආර්යයන් දජය ඇඳගෙන පාරට බහින්ද ඕන රූප සුන්දරී තරගයකට වැඩිය මේ ලද්දු ලස්සන නැද්ද කියලා බලන්න. දෙවුර වහලා ඇඳගෙන සංඝයා වංශනමක් එළියට යනකොට තියෙන තෙජ ඕගොල්ලෝ මහන මොන්න මැහු මොතරිකුමක් ගන්න බෑ. ඒ තරම් තුච්ඡ දෙයකට ලෝක ජනතාවගෙන් 99.99 උදේ ඉඳලා හැන්දෑ වෙනකන් වේදිකාව කරගපානවා. හැමදාම අඳිනවා. අඳින්නේ මොකද ගුණාට අඳිනවා කියලා අපි කියන්නේ. ගොනිකුට අඳිනවා. ඒ මොකද ඊ වටෙත් ඉන්න ගොනු නිසා උණ්ඩ වෙන්නඳ රංගපෑමක් කරන්න. ඒ තරම් තුච්චයි. වැත්ත කරලා බැලුවොත් මොකද සිවුරක් කියන එක ලෝකේ තියෙනවා. ඒ සිවුරක් සිවුර ඇඳගත්ත හොඳට දෙවුරු හරඳගත්ත සංඝයා වහන්සේ නමගේ තියෙන තෙදක්. මේ নানা ආකාර විලාසිත අධ්‍යා බලනකොට කොච්චර තුච්චද. මොකද බුදුරජාණන් වහන්සේ මේ ඇඳුන් නැතුව හිටපන් කියන්නේ නෙවෙයි කියන්නේ. බුදුරජාණන් සිවුරක් පෙන්වුවා. මේක හතරකට සිවුරක්. බම්බයක් දිගයි අත දිගයි විතර ඇති දිග බලල. ඒක වේලි කියලා මේවා කියලා මහල ගත්තට පස්සේ ඊට වැඩිය සුන්දර දෙයක් ලෝකේ නැහැ. ඒ වගේ හැම අපි මේ පාවිච්චි කරන හැම වස්තුවක්ම ගත්තාම ඒකේ තුච්ඡ භාවය නිසා ඒවා එකින් එකට එකින් එකට මාරු වෙවි යනවා. ඒ සබුදු ජනසෙ සඳහන් කරනවා අනිච්ඡබික වේකම තුච්ඡ මොස ධම්ම. මොඩයන්ගේ කාමය අවශ්‍යන. ඥානවන්තයා හොඳටම දන්නවා මේ විදිහට නටන්නේ ජීවිත එක වයසයි. ඊට පස්සේ ඉතින් ඔය දෙල්ලන් අතර වෙනවා කිය. නමුත් ඒ වයසේදී ආය මොනවාක්වත් නැහැ. ඒකම තමයි ඕන කරන්නේ. ඒකට පුදුජන කියන්නේ වර්ණ දශකය කිය. මන්ද දශකය, ක්‍රීඩා දශකය, ඊකට වර්ණ දශකය. මන්ද දශක කියන්නේ පළවෙනි අවුරුද්දයි. ක්‍රීඩා දශක කියලා කියන්නේ දෙවෙනි අවුරුද්දයි. තුන්වෙනි අවුරුද්දයි දෙතින් මේ මොහොතර කෙරුවේ නැත්නම් ඒක මැට්ටක්. කරන්නම ඕනේ. ඊට පස්සේ හතරවෙනි දශක ගන්න බල දශකයට එනවා. ඒත් තාම තියෙනවා අර යැලපෙන ඇඳුම් අඳින්ද අක්ක යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලෙටයි කියලා ඒක කෙරුවේ නැත්තම් මොකද්ද වාගේ නමුත් 50 වෙනකොටත් ඔක තව කරනවා නම් එන ඇටි මොලිය අමාරුවක් තමයි එතන ඔකට ඥාන දශකේ දෙන වරුදු 50යිදී කාටද මේ නටවල අපෙන්නන්නේ කවුද මේවා කන්නේ අර මෝඩ වයසේදී තමයි ඉතින් මේ වයසත් එක්කයි අද අධ්‍යාපනය යන්නේ. අර 10 ඉඳලා 30 විතර වෙනකන් මේ අධ්‍යාපනයත් එක්ක බලනකොට මේ අඳු මොස්තර වගේ දේවල් මේ හැම කෙනෙක්ම මේ රස්සාවක් කරන්න මොකටද මේ හොඳට අඳින්ද? නැත්නම් පිටපොත්ත පාඩ කරගන්න. ඉතින් ඒ නිසා ඒක දියුණු වෙනවයි කියන්නේ වැඩි වැඩිය මෝස ධර්ම. මෝහ ධර්ම. මේ සත්‍යයට සම්පජඤ්ඤයට ඒකට කියනවා සති වේපුල්ල භාවයේ අඛණ්ඩව සතිය නැතිවෙන කරන සම්මෝස ධර්මයක් කිය. සති සම්මෝසාව කියලා. සති සම්මෝසාව කියන්නේ මේ ඉස්සරහ තියෙන එක නෙවෙයි හිතේ තියෙන. ඊයේ වෙන්න තියෙන එකක්, හෙට වෙන්න තියෙන එකක්, මෙතන එකක් නෙවෙයි. නෝක හරි එකක් කවුරු හරි ගැන. ඒක කියනවා සති සම්මෝසාව කියලා. අපි අංජබජල් වෙලයි කියලා කියන්නේ. ඔළුව ක්‍රේල් වෙලයි කියලා කියන්නේ. දැන් කොල්ලෝ කියන්නේ එහෙමයි. ඒකද කියන්නේ අන්‍ය විහිතයි මේ ඉස්සරහ තියෙන එක නෙවෙයි හිත. එතන නෙවෙයි සතිය තියෙන්නේ සතිය සම්මෝසාවයි. ඊයේ ගැන කතා කරනවා, හෙට ගැන කතා කරනවා, වෙන තැනක් ගැන කතා කරනවා, වෙන කෙනෙක් ගැන කතා කරනවා. මේ තියෙන ඇඳුම් මෝස්තර සහ ලෝකේ තියෙන මේ සුකොබුබගිත ඒකාන්ත සම්මෝසාව. ඒ කොළඹට එහෙම ගිහිල්ලා බල්ලා එනකොට මේ පැත්තක ඉඳලා දවසින් දවස මේ දියුණු වෙන අපි කියනවා සම්පත වශයෙන් තියෙන දියුණුවත් එක බලනකොට සම්මෝසාවට කොච්චර පොහොර දානවද කියන්නේ. ඒ පොර දැමීමට අපි කොච්චර උනන්දු වෙනවද කොච්චරක් ඡන්දෙ දෙනවද කොච්චරක් ඉදිරියට තල්ලු කරන්න හදරද කියනවනම් ඔය සෙල්ලම මේට අවුරුදු 200කට ඉස්සර ඇති කරගත්ත රටකට ගිහිල්ලා අගනගරයකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බල්ලෝ බලල්ලුවා කිසිම බයලජ්ජාවක් මොකුත් නැහැ උන් හැසිරෙන්නේ අමුතුම තාලවල අර මෝස ධර්ම ඇටුවම් බෑලා પરම්පරා දෙක තුනක් ඉෂා මොන්නම විද්‍යකින් අම්මල තාත්තලා කියන දේ අහන්න දරුවෝ කැමති නේ හැබැයි දරුවෝ කියන දේ අහන්න අම්මල තාත්තලා සැදී පැහැදී ඉන්නවා අම්මල තාත්තලා කියන දේ අහුවේ නැත්නම් දරුවෝ කියන දේ අහුවේ නැත්නම් අම්මල තාත්තලා විසුමක් නැහැ ඒක නිසා අනේදි මොකද කරන්නේ ඉතින් අපේ දුව මෙහෙම කියනවනේ අපේ පුතා මෙහෙම කියනවනේ ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා ඉස බැහිච්ච මිනිස්සු ඒ කීකරු වෙලා තියෙනවා මොකද මෝස ධර්මයක් දිගේ මේක දුවන්නේ ඒක නිසා බුද්ධ ධර්මයේ කියනවා මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේක මෝස ධර්මයක් මායා මායා මේක තමයි මේක මුදු මායාවක් රංගපෑමක් මායාවක් මේ තියෙන එක නෙවෙයි පේන්නේ සම්පූර්ණ මවාපෑම ඒ නිසා බාලාලාපන බාලයන් ලව්වා ලාභ අන්ධහර පාව ගන්න කරන වැඩක් මොළියති විණේ කවදාකත් මේක දිහා බැලලා ලස්සනයි කියන්නේ නෑ. පේනවා අජුවයි කියලා. කියන්නේ මේක තුච්චයි කියලා. කියන්නේ මේක මායාවක් කියලා. කියන්නේ මේක මෝස ධර්මයක් කියලා කියනවා. මොකද බාලයෝ ඒකට බාලාලාපන කරනවා. අම්මෝ හරිම ලස්සන, අලුම ෆැෂනබල්, හරිම සෝෂල්, හරිම ෆෝවර්ඩ් ගතියක් පේන තියෙනවා. බුදුජානන්සේ කියන්නේ බාලයන් ලව්ව කඩමැත දොඩවනවා කියන බාලයලව කටමැත දොඩව ගන්න තමයි අපි මේ රූප සුන්දරි තරඟ පවත්වනවා ආහාර පිළිබඳ තරඟ පවත්වනවා බල්ලු වෙන්නනවා নানা ප්‍රකාර කෝලම් කොළඹ තියෙනවා කොළඹට වැඩි ඉති පිටරටවල ඊට වැඩි ටිකක් දරුණුවට තියෙනවා කොළඹට තාම කනගාටු ඒ මට්ටමට යආ ගන්න හම්බෙලා නැහැ අපි තාම ශීඝ්‍රයෙන් ඒ පැත්තට යමින් කියනවා ඔය කියන කාම ගුණයන් වැඩි කිරීම හරහා ඉතින් දැන් ඊට අමතරව කාම ගුණයන් කොළඹට ආසනෙට ඇවිල්ලා තිනවා එදාට තේරෙයි ওই ජීවුණත් එක්කම අපට මොකද වෙන්නේ කියලා කැසිනොත් ඇවිල්ලා ඔය මත්පැන් පානේ සහ සතුන් මැරීම වගේ අත වෛශ්‍ය අවෘත්‍යත් නීතිගත කරගත්තට පස්සේ ඒ අපිට ලාස් වේගස් මෙහෙට ගන්නවා ලාස් වේගස් කියන්නේ කාන්තාරය මොන විදිහින්වත් ජීවුන කරන්න බැරි තරම් මොකද්ද කිව්වේ කණිකා වෘත්‍ය නීතිගත කරා සූදු කෙලිල්ල නීතිගත කරා කැසිනෝ සූදු ගත කරා නීති ගත කරා ඉතින් ඇමරිකාවේ ඉන්න අම්මු මැට්ටෝ මාස 6 10ක් හම්බ කරගෙන මාස 2කට යනවා ලාස් වේගාස්. ගිහිලි ඔලාරි කොම් වියදම් කරලා ප්ලේන් එකෙන් බහව ගාම පේන්න තියෙනවා කැසිනෝ. මෙතන ටෙක්සාස් වල ගියාට පස්සේ මට එක්කෙනෙක් කියනවා ඉතින් ලංකාවේ ඉන්න ඔක්කොමලා කියනවලු අනේ අපිට හරි ආසයි ඇමරිකාවට එන්න යංකෝ කියලා. ඉතින් කියනවලු එන්න කියලා. ඉතින් යංකෝ ලාස් වේගාස් කියලා. විලි ලැජ්ජයි ස්වාමීන් වහන්සේ කියන්නේ මම මෙච්චර අවුරුදු 7ක් ඉඳලා කවදාවත් ගිහිල්ලා නැහැ. ලංකාවේ ඉන්න කට්ටිය හම්බ කරන ඉඩම් විකුණම් කරගෙන එනවා ලාස් වේගාස් යන. ඒ මොකද ඒකේ තුච්ඡ භව තියෙනවා. මෝහ ධර්මයක් තියෙනවා. මෝස ධර්මයක් තියෙනවා. බාලාලාපනයක් තියෙනවා. අපි ඇමරිකාවට ගිහිල්ලා ලාස් වේගාස් වන්දනා කරගෙන ඇවිල්ලා තියෙනවා. හරිම කැමති ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් තමයි ගියාට පස්සේ ඒ වගේ තැනක් දෙකක් වන්දනා කරගෙන ඉන්න පුළුවන් නම් ඇවිල්ලා කියන්න පුළුවන් මේමයි කියලා කට ඇරගෙන කට්ටිය අහගෙන ඉන්නවා. නමුත් කාට හරි ගුණයක් ධර්මයක් දන්න කෙනෙක්, බයක් ලැජ්ජාවක් දන්න කෙනෙක්, ඉන්ද්‍රිය දමනයක් දන්න කෙනෙක්, සතියක් දන්න කෙනෙක් මේක දිහා බලනකොට පේනවා බල්ලෙක් හසුච ටිකක් රස කර කර කන්නා වගේ. කබරේ බලුකුණක් හරි ආසාවෙන් කනකොට බලාන ඉන්න මිනිහට අබ්ජුවයි. එනකොට කබරේ අර වෙන නැද්ද කියන විතර මේකා ඒක කන්න දෙන්නෙත් නෑ මට ඇචි ඇචි විදියට කියලා උන් බලාන ඉන්නවට ඉක්ෂක් කරනවා. ඉතින් බුදුචාන් හන්සේ මේ පෙන්න පොදි අවුරුදු 2600ක් පරණ උණයි කියලා කිසිම වෙනසක් නෑ. එදත් මේ සෙල්ලම තමයි ඉන්දියාවේ තිබුණේ. අදත් ඒ ටික තමයි තියෙන්නේ. ඒ නිසා අපිට ඉස්සල්ලාම මොකක්ද කියන්නේ මේ ලෝකය හිස් බවක් තුච්ච බවක් එහෙම නැත්නම් රිත්ත බවක් අනාත්ම බවක් මේ කාගේදෝ න්‍යාය පත්‍රයක් බව තේරුම් ගන්න බුදුන්ස් කියනවා ලෝකෙන් ඉස්සලාම කාම ගුණයන් දිහා බලන්නේ කියලා. සත්‍යයෙන් ඉඳගෙන සත්‍ය වඩන්න උත්සාහ කරන කෙනා මේ කාම ගුණයන් අපි කොච්චර ඒකට ඇදලා එහෙම නැත්නම් මේ වගේ වැඩකට ඉන්නේ බාධා කරමින් මේ කාම ගුණයන් අපිව පොළඹවනවාද කියලා. අපි ව ඉදිරියට තල්ලු කරනවාද කියලා ඒක තියා බලනකොට ඒකේ තියෙන තුච්ඡ බව දෘජනාසිකන පොඩ්ඩක් කැහැරිලා බලපන්. ඒ කාමේ තියෙන මදයක් නැති බව, හරපද්ධතියක් නැති බව, ඒ වගේම මෝස ධර්මයක් හිත සම්මෝසාවටපත් කරනවා. ඒකත් බලන්න ඕනේ, මේකත් බලන්න ඕනේ, සද්දත් අහන්න ඕනේ, ගඳක් බලන්න ඕනේ, රසත් බලන්න ඕනේ, ඔළුව යමක් කරලා ඉවර කරන්න බෑ. අපි කාණිවිලයකට ගියාම ඒකේ රූපත් තියෙනවා, සද්දත් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. දෙහිංචා දෙන්නේ කොට එකක් දැකීම ලබන්න බෑ. ඒක හිත සම්මෝසාවටපත් කරනවා. ඒ වගේම මායාකත මේතන් ඒක මවාපෑමක්. ඒ කානිවල් එක හදන වෙලාවේ, ගලවන වෙලාවේ දැක්කනම් පේනවා මේ වෙලාවට අටවණ ඇටවිල්ල. අටවව ඊට පහුවෙන් ඉඳ බලනකොට එතන මොනවත් නැහැ. හිස් බිමක් තියෙනවා. නමුත් මේ කානිවල් එක තියෙන වෙලාවේ හිටගෙන මවපු දිවි ලෝකයක් වගේ තමයි පේන්නේ. ඒ නිසා මේක මායා කතමයි. තම බාලාලාපණං ඒ මොහොස ධර්මයෙන් පිටීචින් අන්ධ පෘථග්ජනයා කියවන්න පටන් ගන්නවා. අම්මෝ මෙහෙමයි 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 කියලා බාලයන් ලව්ව ස්තෝත්‍ර කියවනවා. වන්දි බට්ටකම් කරන බාලාලාපණයක්. ඒක නිසා මේක මෙන්න මෙතනයි බුදුදහම කියනවා මාර්යා ජීවත් වෙන තැන. මේකට මාර දෙයිය කියලා කියන්නේ මාර්යාගේ ශේෂ්ත්‍රය තමයි ඔය. ඒ කියන්නේ මේ කාම ගුණ මේ අතිශෝක්තියට වැටෙන දේවල්. මේවා පරිභෝගත්වන්නේ කයි. ඒ වගේම මහරස්සේවිතම් මේක මායාව විසින් සේවනය කරන ලද්දා. මෙතෙන් දින ඔක්කොම මායයට යට වෙන්න ඕනේ. ඒ නිසා මේක මහරස්සේවිතම්, මාර නිස්සේවිතම්, මායා නිතර ඇසුරු කරන තැන. ඒ වගේම මායාගේ ගෝචර භූමිය. එහෙම නැත්නම් එම මොකක් කෙනෙක් ඇදලා ගන්න තියෙන හැම ඒ නිසා මේක ආර්ය ප්‍රතිපදාවේ සනේකරණ තන්දි කර බාධා කරනවා. භික්ෂුවකට සත්‍ය වඩන කෙනෙකුට, ඉන්ද්‍රිය දමනය කරන කෙනෙකුට, බයලජ්ජාව තියෙන කෙනෙකුට, සීලයක් තියෙන කෙනෙකුට මේක අගෝචරයක්. මේකට පලාතකට ගියොත් ආයෙ තමන් හිතපු තමන්ට තරම් වෙන මට්ටමකට රැක ගන්න බැරි විදිහට තමන් මේ එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලක් වගේ කාන්තාරයක තමයි තීරණ පටන් ගන්නවා. කායි මාස ගානකට ආයේ සතිය පිටවන්න බෑ. ඊට පස්සේ ඒකේ හම්බෙන්නේ මිනිසුත් එක්ක කතා කරුවට පස්සේ අර අරගෙන ගිය ගුණධර්ම ටික නිකන් තමන් කිසිම සමාජශීලී නැති රස දන්නේ නැති කෙනෙක් බවට පත් කරනවා. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙමයි රස, මේ ලෝකේ තියෙන හැටි මෙහෙමයි, උඹලා මොනවද දන්නේ, අපිනේ වැඩ කාර්යෝ කියලා ඒගොල්ලෝ අපිව තුච්ච සත්‍යකට පත් කරගන්නවා. ඒක නිසා ගෙදරක පවුලක් පිටින් එහෙම ගියොත් එහෙම ඒ දරුවෝ ඊට පස්සේ කියන දේවල් කරන දේවල් කරන්ඩ තාත්තට ඕවර් ටයිම් කරලවත් හම්බ කරලා ඉවර කරන්න බෑ. ඒකල විශාල සැලසුම් රාශියක් කුළු තියන ගෙදර ඉන්නේ. මොකද සමාජශීලී වෙන්න මේවා කියනවා. මොකද සර්වඥාන්සේ වෙනුවට පෙන්නනවා මුළු ලෝකෙම ශූන්‍යතාව විදිහට බලන්න බැරි නම් මොගරාජ සතියෙන් ඉන්න කෙනාට අඩුගාන මේ කාම ගුණයන් දිහා මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දා නැත්නම් අපි කියනවා නිබ්බාන ගාමනි ප්‍රතිපදාව හරහා මේක දිහා බලන්න ගත්තොත් මේක අනිත්‍ය බව දැනගන්න මේක තුච්ච බව දැනගන්න මේක මෝස ධර්මයක් හිත අංජබජල් කරන එකක් බව දැනගන්න මේක මායාකත මේ තම්මවාපෑමක් කියලා දැනගන්න මේක බාලාලාපනයක් පහත් බාලයන් විසින් කටමැද දොඩවන්නක් බව දැනගන්නේ කියලා බුදුසසුනේ සඳහන් කරනවා. මෙන්න මේ විදිහට මේ කාමයාගේ නැත්නම් කාම ගුණයාගේ තියෙන මේ තුච්ඡත්වය. ඒකේ තියෙන හිස් බව දැකපු කෙනෙකුට මේක හොඳට හිතවදින තැන තමයි. දැන් මේ පිළිස ඊයේ එවැනි කාම ලෝකයක්කට ආයිබම් කියලා මෙහා. තමන්ගේ තාම විවන්ත කියවත් කිට්ටුවන්ත නෑ දෑයෝ ටිකට ගිහිල්ලා එඤ්ඤං කියලා ආවා. අර ගෙදර තියෙන අපහසු කන් ටික ඔක්කොම පැටහැරලා ඒක ඇලියේ බත් කන්න ආවා. දැන් ඒ දාලා ආපෙකදී දන්නවනේ කොච්චර අමාරුද කියලා මා මේ ජීවිතේකදී දවස් 10ක භාවනාවට එනවයි කියන එක. ඒකකට මම කියන්න ඕනේ මම කතා කරන්න පිලිස කරපු වැට නිසා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා ඔන්න කමටම්බණක් ඇව්වා. ඒකලි වෙලා සුදු ඇඳගෙන දැන් ඔන්න පරියංගයට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ දැන් ඇද්දක වහපුවා මොකද වෙන්නේ? දැන් අයින් කරලා යාවේ. ඒ කාමෙන් කොච්චර එළවලු පාර දෙනවා. අර කාමයන් පුරුම් බුල්ඩෝසරයක් දාලා තල්ලු කරන්නේ. ඒ වස්තු ඔක්කොම මොකකින් තල්ලු කරන්නේ. දැන් මේ එන කාම සංඥාවල වලට මොකද කරන්නේ? දවස් 10ම අපරාධ. කොච්චර ගෙරුවක් අත්තර අයින් කාමේ අයින් කරාට කාම සංඥාව මොන්න જાතියෙන්වත් අයින් කරන්න බෑ. අපිට කියනවා කාම ඡන්දේ කියලා. ඒකක්වත් පේන්නේ නැහැ ළඟ දැන්. දැන් පේන්නේ සින්නේ සිල්ලඳ ගත්ත කට්ටිය. දැන් තියෙන්නේ බණ. දැන් තියෙන්නේ බුදු පිළිම. දැන් තියෙන්නේ මේ නිස්සරණවනේ. මම දැන් දෙක වහගත්තට පස්සේ මොකද වෙන්නේ? අර එක කාම ගුණයක්වත් අපිට අනුකම්පාවක් තියනවා. නිර්දය විදියට පාර දෙනවා මුහුදයින තියෙන රැල්ලට වැල්ලට ගියාම රැල්ල පාර දෙනවා වගේ අර විඳපු දේවල් කරපු දේවල් කරන්න තියෙන දේවල් හැම දෙයක්ම කාම ඡන්දේ වශයෙන් අර කාම ගුණයන් කාම සංඥාවල් වශයෙන් බැට දෙන්න ගියාම ඒ මනසට තේනවා මේක වැත්තක දාලා ගෙදර ගිහලා රැයට කාලා බුදිය ගත්තනම් මොකක්වත් නැහැ කිය. කොච්චරද කියනවනම් භාවනා කරන්න ගියාම පිස්සු හැදෙනවා. කවදාකවත් නැති ප්‍රශ්නයක් එන්න පටන් අර ගන්නවා. හරියට නිකන් මේ හිමීට ගලන ගඟකට හරස් වේලක් වැන්ද වගේ ගඟ කිපෙනවා. එතකන් ගඟ බොහොම ලස්සනට නිදි. ඔකට වැලිකොට්ට ටිකක් දැම්මොත් ගල් ටිකක් හරහාට දැම්මොත් අර ගඟ අර වැලිකොට්ට අයින් කරනකම් අර ගල් ටික එළවනකම් ගඟ පුදුම කිපිල්ලක් කිපෙනවා. ඒ නිසා ජීවිතේ පළවෙනි වතාවට නිජකොලෙන් අයින් වෙලා මේ සිල්ලතුන් පිරිසක් එක්ක ඉඳ ගියාට පස්සේ ඒ යෝගාවචරයාගේ කාම සංඥා කාම ඡන්දය තමන්ට තරම් නොවන විදිහට බැට දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ යෝගාවචරයා මේ කාමයේ අයින් කරන්න අච්චර පෞද්ගලික සටනක් කරලා සාර්ථකව අයින් කෙරුවට පස්සේ දැනුයි ඇත්තටම සත්‍ය පටන් ගන්න. ඒ කරගෙන අපිව වැත්තක ඊට පස්සේ කාම සංඥාල් බැට දෙන්න පටන් ගන්නවා. ඒ යෝගාවචරයට දහසකුත් එකක් ක්‍රම අවශ්‍ය වෙනවා. එක චිත්තක්ෂණයක්වත් හිත කයේ පවත්තක්. එක චිත්තක්ෂණයක්වත් හිත අරමුණේ පවත්තන්න. මොකද අර කාම සංඥාවල් පිටියක් මැද පත්තු කරෝ පහනක් වගේ නිට්ටරෝම එහාට උලන් අපනවා මෙහාට උලන් අපනවා පහන කිලින් කවදාකවත් පත්තු වෙන්නේ. එතකොට සරුවචන් වහන්සේ උපමාවක් වශයෙන් සඳහන් කරනවා නිකන් හරියට දුවන අස්සෙ කුඩා අලු පුල් ගෙඩියක් කියන්න හදනවා වගේ අපිට ඕනේ අරමුණට හිත යන්නේ නැහැ. යන්නේ නැති වෙන්න මෙන්න මේ හැප්පෙන්න මොකක්වත් නැහැ. ආමිෂ වස්තු මොකක්වත් බාධා කරන්නේ කාම සංඥාව බැට දෙන්නේ. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ කාම වස්තු රැස් කරන කන්නම් ඒකේ මංගල සුභ සුඛ ආත්මීය ගතියක් තියෙනවා. අපිට নিকමට හරි කාමයෙන් අයින් වෙලා කාම සංඥාවෙන් වෙන් වෙන්න කටයුතු කරන පේන්න පටන් ගන්නවා මේ කාමයේ කිපුණට පස්සේ අනුකම්පා විරහිතව පහර දෙනවා. ළඟ කෙනෙකුට කියන්න බැරි තරමටම හිත වටනවා. එදාට තමයි තේරෙන්නේ වැඩියෙන් හම්බ කරලා වැඩියෙන් සැප විඳපෙන්නට වැඩියෙන් කාමච්ඡන්දේ තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් අර පිටිමස්පෙන් ජීවත් වෙච්ච මනුස්සයන් නම් ඉතින් මෙහෙත්පත් කන්නේ ඉතින් මොකද්ද කියන දන්නේ නැහැ. මෙහෙත් පැදුරු බුදියන්නේ එහෙත් පැදුරු බුදියන්නේ ප්‍රශ්නයක් නැහැ. නමුත් යම්මාකාරයට කුමරි සැප විඳපු කෙනෙකුට මේකට එනකොට පේන්න තියෙන්නේ අනේ අර ගෙදර තිබුණු සැප කල්පනා වෙලා විඳින්න තියෙන එකක් හෝ විඳපු එකක්. එතන අනේ දරුවෝ මේ වෙලාවේ කැඳපනවා දන්නේ නැහැ, බත් කනවා දන්නේ නැහැ, මොනවා වෙනවද දන්නේ නැහැ, අරකුණ්ඩ තනකොල කපලා තියනවා දන්නේ නැහැ, ඒ වලතොල ලතු වාලා තියනවා දන්නේ නැහැ, ඕන්න කල්පනා වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වෙනම ඉස්තරින් ඉන්න මනසයි, ඉස්රායින් ඉන්න මනස අනේ බලන්න ලස්සනට භාවනා කරනවා මට වෙලා තියෙන දේ. මගේ හිත මොන විදියෙන්වත් එකඟ වෙන්නේ නැහැ. හැම කෙනාටම පේන්නේ අල්ලපු ගෙදර නම් টොප් එකට වැඩේ යනවා. අපේ ගෙදර තමයි මට තමයි කරන්න බැරි කියලා. එතකොට මේ කාමයේ ඉදිරියට අපි ගැති වෙන හැටි, බලු වෙන හැටි, කඹරලා තියෙන හැටි දිහා කල්පනා කරන්න නම් නිකමට හරි මේ කාමයේ අනිත්‍ය දෙයක්, තුච්ඡ දෙයක්, මෝස ධර්මයක්, බාලාලාපනයක්, මායාකතයක් කියලා හිතුවොත් මේ දැන් අයින් වෙච්ච එක අපි භෞතික වශයෙන් අයින් කරත් කොච්චර අපිට වද දෙනවද? මරණ මොහොතේ මොන වෙයිද? මෙහෙම අතරමැදදී ඇවිල්ලා මේ හය හති තියෙන විලාක සීලයක නාමයෙන්, සමාධියක නාමයෙන්, භාවනා වැඩමුළුවක නාමයෙන් ඉන්න ගියාම මෙහෙමනම් හදිස්සියේ හරි මරණ චිත්තක්ෂණ ඩාවණන් අපි මොකටද වෙන්නේ අපට? කාගේ සරණක්ද අපිට තියෙන්නේ? ඔය හම්බ කරපු කාමේ හෝ වස්තුව දුවා දරුවා හෝ දේවල් වලින් අපිට හුලඟක සරණක් තියෙන්නේ. ඒ ඔක්කොම වැඩියෙන් අපි හිත සලාවි. බුදුරජාණන් ශ්‍රීගෙනේ වයි ඉංජන චන්දන පන්දන කම්පන වලට හේතු වෙනයි කියලා. අපේ හිත සැලීමට හේතු වෙනවා. අපේ හිත ස්පන්දණය වෙන්න හේතු වෙනවා. අපේ හිතට ස්පාසාවක් නොදෙන්න හේතු වෙනවා ඒ හම්බ කරපු සේරම. තව තාම කරන කාලේ අපිට කතාවක් හිතෙන්නේ ඉව මේ තනි වෙච්ච වෙලාවක මට බය පිනිස පිහිටයි, තනි වෙච්ච වෙලාවකට මට කම්පනයක් වෙනස පිහිටයි, ස්පන්දනයක් වෙනස පිහිටයි, සැලීමක් වෙනස පිහිටයි කියලා කවදාකවත් වෙන්නේ නැහැ. නමුත් හැම කෙනාම හොඳටම දන්නවා මරණ චිත්තක්ෂණේ ඉන්නවාමයි. ඒක කාටවත් කියන්න බෑ මේ වස්තු භෝග තිබුණයි කියලා හෝ රක්ෂණ ධාතිකේ සල්ලි ටිකක් තිබුණයි කියලා හෝ බැංකුවේ සල්ලි තිබුණයි කියලා මරණයේ චිත්තක්ෂණයකට පස දාන්න. දැන් මේ මරණය හා සමාන දෙයක් වගේ තමයි කාම වස්තු අයින් කරලා පස්සේ කාම සංඥා බැට දෙනකොට තමන් ඒ කාම සංඥාවෙන් තුරු වීමට අපි රූපයක් වාංගුවට ගන්න. රූපයකට හේතු කළ තමයි අපි කාම සංඥාව අයින් කරන්නේ. ඒ රූපේ තමයි මේ ආනපානේ කියලා කියන්නේ. ඒ රූපේ තමයි අපි පිම්බීම ඇකිලිම කියලා කියන්නේ. ඒ රූපේ තමයි අපි අවිජනට වම දක්න කියලා කියන්නේ. ඒ රූපේ තමයි අපි ඉඳගෙන ඉන්න කය. ඉතින් අපිට මේ මෙච්චර හොඳට පැහැදිලිව පේන තියෙන මේ කය හොඳට හරි පරිදි ගහලා සමමිතික පට්ටල වෙලා වාඩි වෙලා අනේ පුතේ මේ ගෙට වරෙන් කියලා හිතට කියන්න බලන්න එන්නේ නැහැ. ඌ වරත්තු යන. ඌ ඊයට යනවා. හෙටට යනවා. අල්ලපු ගෙදෙට යනවා. වෙන කෙනෙක් ගාවට යනවා. ගිහිල්ලි වෙලා ඉති මේ අර අම්මතර දුකක් එන්න පටන් අර ගන්නවා. මෙච්චර මේ තෙල් ඉස තෙල් වගන ඉස තෙල් ගාලා ඉස පීරා කොණ්ඩ බැඳපු මං මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා මේ හොඳට නාවලා කවලා ඉඳවලා කියනවා. ඉතින් ගෙටවරෙන් කෝ කියලා එන්නේ. ඉතින් මේ හිතත් එක්කනේ අපි බුතිය ගන්නෙ. මේ හිතනේ අපි කණ්ඩ බොණ්ඩ දෙන්නේ. මේ හිතනේ අපි නාවන්නේ. එක චිත්තක්ෂණෙට කියන්නේ අහනවද කියලා බලන්න. ගෙටවරෙන් දැන් හොඳට සපහසෝ ඉන්නවා. මට ඕන නම් අතපය හොදාගෙන ඉන්න පුළුවන් විවේක වෙන්න කෙටෙන්න කියලා එන්නේ නැහැ. ඊට පස්සේ ඒකට ගැට ගහන්න අපි අරමුණක් දෙනවා. ආලම්බණය කියන්නේ එල්ලෙන්න වැලක් කියන එක. එල්ලෙන්න වැලක් කියනෝ නෑ මේ හුස්මනේ බලන්නේ නරක දෙයක් නෙවෙයිනේ. මේක දිහා බලම අයියෝ මේ උලන් දිහා බලලා මොනව කරන්නද? ඊට වැඩි හොඳයි ඊයේ වෙච්ච එක ගැන කල්පනා කරන්න. ඊට වැඩි හොඳයි හෙට වෙන්න තියෙන එක ගැන කල්පනා කරන්න. ඊට වැඩි හොඳයි හෙට ගන්න තියෙන ගමනක් ගැන කල්පනා වෙන කෙනෙක් ගැන කල්පනා කරන්න කියලා හරියට ඉලින් කරපු ඉදිකට්ටක් උඩ ඉදිකට්ටකට අබ මිටක් වැක්කරුවොත් ඒක අබෑටයක්ක් කවදා හරි ඉදිකට්ට උඩ බැලන්ස් වෙයිද? කද්දාවත් නැහැ. යෝගි තමයි මේ අරමුණක රූපයක් සාක්ෂි කරගෙන මේ කාම සංඥාව අයින් කරන්න ගියාට පස්සේ උපයන්න කරනකොට ලං කරන්න හදනකොට කරන ප්‍රයත්නේ අනිත් පැත්ත කරන්න කියන දවසෙ තමයි තේරෙන්නේ අපේ හිතේ කවදාකවත් අපේ සුභ සිද්ධිය හෝ සුභ සාධනෙ නෙවෙයි කියන හිතේ වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක වැඩ කරන්නේ කොහොමඩක්වත් අපිට ඕන විදිහට නෙවෙයි. අපි දැන් දුර බැහැරක ඇවිල්ලා කාලෙකින් මේකේ තියාපදිංචේලා සිල් අරගෙන ඒකටම වෙන් වෙලා සිල්වතුන් මැද ඉඳගෙන හොඳට පట్టල කරලා කියනවා මේ කයට වරි මේ ඉන්නේ ඉරියව්ව දිහා බලපන් මේ ආශස ප්‍රසතිය හිටපන් හිටියත් ඉන්නවට වැඩි වේගෙන් බලන්න අනේ දාට තේරෙනවා මේ කාමයෙන් අයින් වෙනවා කියන එක ලොකු දෙයක් ඒක නිස්සරණේ කියලා කියනවා අබ්බිනිෂ්ක්‍රමණේ කියලා කියනවා තාවකාලිකව ස්ථිරව ඒ අබ්බිනිෂ්ක්‍රමණේ කරාට පස්සේ තමයි කාම සංඥා බැට දෙන්න පටන් ගන්න අන්නේ කාම සංඥාවෙන් බැටදීමට වාංගුවක් පිණිස සර්වචන්ති කියනවා රූපයක් කය අරමුණු කරන මේ කයට හිත බැඳින්න උත්සාහ කරන්න අන්නේ එතකොට තමයි තේරෙන පටන් ගන්නවා කාමය කොච්චර අපේ න්‍යාය පත්‍රයට විරුද්ධ වැඩ කරනවද අපිට හරස් වෙනවද කාම සංඥාව කොච්චර වදයක්ද කැඹිරිල්ලක්ද වාතයක්ද එහෙම නැත්නම් ද්වේෂය නිදිමත අතීතනාගත කල්පනා සැක ආන්නේ වෙල යම් දවසක මේ ආනාපානෙ වගේ අරමුණක හිත පීටව ගන්න පුළුවන් වුණොත් එක චිත්තක්ෂණයක් එක හුස්මක හිත හිකියොත් ඒ ඉඳ හැම චිත්තක්ෂණයකට ආන් තේරුම් ගන්න ඕනේ වෙලාවේ මම කාම උණියකත් නෙවෙයි හිත තියෙන්නේ කාම සංඥාවෙත් නෙවෙයි හිත තියෙන්නේ රූපෙක මේ රූපේ උදාසීනයි ඒ නිසා මේක අර වගේ මෝස ධර්මයක් නෙවෙයි මේක හිත අවුල් කරන එකක් නෙවෙයි මේක බාලාලාපනයක් නෙවෙයි මේක මවාපෑමක් නෙවෙයි මේ ගන්න හුස්ම ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්මෙන් වෙනස් ඒක අත්දකින්න පුළුවන් අස්පනා පිට අත්දකින්න පුළුවන් ඊට පස්සේ ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්මට මාරු වෙනකොට අස්පනා පිට අත්දකින්න පුළුවන් ඒක මෝස ධර්මයක් නෙවෙයි හිත අවුල් කරන දෙයක් නෙවෙයි මේක මවාපෑමක් නෙවෙයි මේක බාලයන් ලව්ව ස්තුති කරගන්න ගන්න වැඩකුත් නෙවෙයි තුච්ඡ දෙයක්කුත් නෙවෙයි ඒක ගම්භීර ධර්මයක්. ඒ නිසා කවදා හෝ යෝගාවචරයා මේ දවස් 10ක් හිටිය ගියනකො එක චිත්තක්ෂණයක හරි මම දැන් මෙතන ඉන්නේ කගේ ආඩම්බරේ කරන්න පටන් අරගත්තොත් එයා කාම ගුණයන්ගේ තුච්ච බව, රිත්ත්‍ය බව, මෝස ධර්මය නැත්නම් ශූන්‍යත්වයේ ලාවට අත්දකින්න ලෑස්ති වෙනවා. ඒ කියන කාම සංඥාවල්ගේ තියෙන මේ තුච්ච බව, නීච බව, කෝම්බේ, හිස් බව අල්ලාහට අත්දකින්න වගේ මේකට දෙන්න දෙන විකල්පයක් ගන්න. මොකද්ද විකල්පේ? ඊ වේදාවේ Tamanට අස්පනාකට පේන, දැනෙන, අත්විඳින හුස්මට සක්විති රජකමකට වැඩිය සලකනවා. බුදුජානසී සඳහන් කරලා තියෙනවා සෝවාන් වීම සක්විති රජකමටත් වැඩිය වැඩි කියලා. යම් කිසි කෙනෙකුට මේ ජීවිතේ සෝවාන් වෙන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් තියෙන හොඳම සාක්ෂිය තමයි ඔන්දම නිරීක්ෂණ ක්‍රමයේ තමයි චිත්තක්ෂණ කීයක් වර්තමානයේ හිත පාත්තන්න පුළුවන්ද කියන එක. එකම චිත්තක්ෂණයකටවත් හිත වර්තමානට ගන්න බැන්නම් එයා භාවනකට අභව්‍ය පුද්ගලෙක්. කවදාකවත් මේ ජීවිතේ ප්‍රයෝජන ගන්න බෑ. නමුත් දවස් දෙක තුනක් උත්සාහ කළා ඕ චිත්තක්ෂණයකට හිත නංවා ගන්න පුළුවන් වුණොත් කාට හරි තේරෙනවා අමාරුයි. නමුත් මම මේ චිත්තක්ෂණයෙන් කිව්වේ මොකද්ද? කාම ගුණයන්ගේ හිස් බව සහතික කළා බින්න. කාම සංඥාවන්ගේ ඉස් බව සාතික කළ පෙන්නව මට මේ චිත්තක්ෂණය වැඩි කරන්න මේ ආස්වාසේ පවතින හිත ප්‍රස්වාසේ පවතින හිත නැත්නම් පිම්බීමේ හැකිලිමේ පවතින හිත නැත්නම් මේ වර්තමානයේ පවතින හිත නැත්නම් සක්මනට මේ වම මේ දකුණ කියලා පවත්වන හිත වැඩි කිරීමට ගන්න ප්‍රයත්නය තමයි පෞරුෂත්වය කියන්නේ. ඒකට පුත්‍රජානනාංශේ මෝස ධර්මී කියන්නේත් නැහැ බාලාලාපණයක් කියන්නේත් නැහැ මායාකත මේතං කියන්නේත් නැහැ. බුදුන්ජි කියනවා මේක ආණ්ඩිත්‍යක් කියලා. මේක බෞසුත බවක් කියලා. මේක තමන්ගේ හිත සුව පිණිස කරන දෙයක් කියලා. ඊට පස්සේ යෝගාවචරයට පේනවා අපි මෙතෙක් කල සංසාරේ කරන ගිය අගයන් ආඩම්බරයන් සහ ක්‍රමසීවිදි නෙවෙයි ඕන කරන්නේ කොච්චරක් හිත සදා සතු සතියේ දිගට පැවැත්වීම සඳහා උත්සාහ කරන්න ඕනද කිව්වොත් මෙතෙක් හම්බ කරපු සියල්ලම බාධා. මොනවා හරි අපි හම්බ කරලා තියෙනවා නම් ඒකෙන් කරන්නේ සතියර කෙනෙක්ම් කරන එක තමයි. ඒක මෝස ධර්මයක් කියලා. මොනවා හරි හැකියාවක් තියෙනවා නම් ඒකෙන් කරන්නේ හිත පිටා දින එක තමයි. ඒක නිසා හිත නිහතමානීව වර්තමානයේ මෝස ධර්මයක් නැතුව මවාපෑමක් නැතුව තුච්ච භාවයක් නැතුව හිටිනවා නම් ආස්වාස ප්‍රසවාසික මට හිතෙනවා කියන්න කියලා එකට නිවන කියලා කිව්වට කමක් නැහැ කියලා. එක චිත්තක්ෂණයකට පුළුවන් නම් දන දන දැක දැක මම කාමෙත් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි මම ඉන්නේ රූපයක. මම ඉන්නේ ආස්වාස් ප්‍රසවාස වායෝ පොට්ටබ රූපේ. මම ඉන්නේ පිම්බි මැකිදේ වායෝ පොට්ටබ රූපේ. මම ඉන්නේ වම දකුණ තියෙන රූපේ කියලා දැනගෙන ඒක අගය කරන මට්ටමමයි සත්පුරුෂකම කියන්නේ. ඒකටමයි භෞසුත භාවය කියන්නේ. ඒකටමයි දැනුම කියලා කියන්නේ. ඒකටයි කල්යාණ ධර්ම කියලා කියන්නේ. එයින් අපිට අලුතෙන් යකයන් ආඩබරක අඳුනලා දීලා සිද්ධ වෙනවා හිතට කියන්නේ අපිට දැනුමක් තියෙනවා උඹ ගැන අනුකම්පාවක් ආදරයක් තියෙනවා මෙන්න මේක කරපන් මොකද්ද මේ පිහිටුවගත්ත සතිය පුළුවන් තරම් දිගට ගෙනියන්න උත්සාහ කරන්න. ඒකට ගොඩක් අඩුම කඩපු අවශ්‍යයි. ඒකට ගොඩක් පෙර කරපු අත්තර දිටික අවශ්‍යයි. ඒ වගේම පෙළ ගැස්මක් පෙරලක්මක් අවශ්‍යයි. ඉතින් ඒක කරගෙන කරගෙන යනකොට ඒකේ පුංචිව වර්ධනයක් සිද්ධ වෙනවා නම් අපිට තේරේ අවුරුදු 2600ක් පරණ වුණාට බුද්ධ ශාසනේ මේ වැඩේ කරතයි. නමුත් ඉංගුගේ උපදේ කියන කරන්න බෑ කියලා කමක් නැහැ. නමුත් කරන මනුස්සයන්ට ඒ අනුන්ගේ බෑ නෑ වුණේ නෑ කරගෙන යන්න පුළුවන්. ඉතින් අද දවසේ ධර්මදේශනාව මම යොමු කරන්න හදන්නේ මේ අපි කරන ප්‍රයත්නයේදී හරියන වෙලාවට ඒක තමයි තමන් විසින් තමන්ට කරන ලොකුම සේවය. ඒ විතරක් නෙවෙයි මතක තියාගන්න ඒක තමයි ශාසනයට කරන තියෙන ලොකුම සේවය. අන්නේ ඒක සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව කරගෙන යන්න අද දවසේ මේ මූලික ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.